2020 වසරේ පළවෙනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක පින්වතුනි, ඒ වගේම මේ ස්ථානයේ සිට ශ්‍රවණය කරන, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපි සමග සම්බන්ධ වෙන පින්වතුනි, අපි මුලින්ම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර ධර්මයක කේවන කල්යාණ මිත්‍රේ මිත්‍රත්වයේ තියෙන අගය පිළිබඳව දේශනා කරපු කොටසක් අපි අහුම්කම් දීලා බලමු. සංයුත්ත නිකායේ සඳහන් වෙන්නේ සිව සූත්‍රය. මේ සිව සූත්‍රයේ සඳහන් වෙනවා, සත්පුරුෂයන් සමග එක්ව වාසය කිරීම, ඔවුන් සමග මිතුරු වීම තුළින් යහපතක්ම සිදුවේ. සත්පුරුෂ ආශ්‍රය, සත්පුරුෂයන් සමග මිතුරු වීම කුමක්ද අපට සිදුවෙන්නේ? ඒ තුළින් යහපතක්ම සිදුවේ. සත්පුරුෂයන් සමග එක්වීමෙන් ප්‍රඥාව වැඩි. දැන් පින්නතුන්ට සත්පුරුෂයෙන්ද නැද්ද කියලා කල්පනා කරන්න පුළුවන්. තමන් ධර්මශ්‍රවණය කරන ස්වාමීන් වහන්සේ තමන්ගේ දවසින් දවස හිත වැඩෙනවා නම්, ප්‍රඥාව වැඩෙනවා නම්, එතකොට ඒ ස්වාමීන් වහන්සේ තමන්ට සත්පුරුෂයෙක් වෙනවා. යම්කිසි මිත්‍රයෙක් මිතුරියක් ආශ්‍රය කරද්දී තමන්ගේ දැනුම ඥානය වැඩි දියුණු වෙන්න හැමදාම උපදේශයක් අවවාදයක් ලැබෙනවා නම් එතන සත්පුරුෂයෙක් කියලා අපිට අඳුන ගන්න පුළුවන්. සත්පුරුෂයන් සමග ආශ්‍රය කිරීමෙන් මිතුරු වීමෙන් ප්‍රඥාව වැඩි. සත්පුරුෂයන් සමග එක්වීමෙන් ශෝක කරනු මැද ශෝක නැතිව සිටීමට හැකියාව ලැබෙනවා. ශෝක කරන්නන් උන් මැද ශෝක නොකර සිටීමට. ඉතින් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරපු පින්නතුන් බොහෝ වෙලාවට දැඩි ශෝකයට කනස්සල්ලවල් වලට පත් වෙන්න තියෙන අවස්ථාවන් වලදී ශෝකයක් නැතුව ඉන්නේ කොහොමද කියලා අනිත් ඥාතීන් ඇසුවා කියලා කියන ඇවිල්ලා. ඒ වගේම විශාල ප්‍රශ්නවලට මැදි වෙලා ඒ ප්‍රශ්නවලදී නොසැලී සිටිනකොට අනිත් අය විමතින් ඇවිල්ලා අහනවා, කොහොමද ඕගොල්ලෝ මේ එහෙම දුකක් නැතුව ඉන්නේ මෙච්චර දෙයක් වෙලා කියලා. එහෙමනම් ශෝක කරන අය මැද ශෝක නොකර සිටීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම සත්පුරුෂයන් සමග එක්වීමෙන් විසීමෙන් ගෞරවයට පාත්‍ර වෙනවා, බබලනවා. පින්නතුනේ, මේ සත්පුරුෂ ආශ්‍රය නිසා සමාජයේ අපි ගෞරවයට පාත්‍ර වෙනවා. තමන්ගේ මනස තුලත්, තමන්ගේ වචනය තුලත්, ක්‍රියාවන් තුලත් බබලනවා. සත්පුරුෂයන් සමග ආශ්‍රය නිසා විසීමෙන් සුගතියට පත් වෙනවා. මෙලව පමණක් නෙමේ, සත්පුරුෂ ආශ්‍රය නිසා මොකද වෙන්නේ? සුගතියට පත් වෙනවා. පින්තුනි, ඒ වගේම සත්පුරුෂ ආශ්‍රය නිසා පින්තුනි බොහෝ කාලයක් සුවසේ වාසය කරන්නට හැකියාව ලැබෙනවා. ජීවිතයේ සුවසේ ගත කිරීමට හැකියාව ලැබෙන්නේ සත්පුරුෂ ආශ්‍රය නිසා. අසත්පුරුෂයෙක් ආශ්‍රය කරොත් කොහේ හරි ප්‍රශ්නයකට ඇදගෙන ගිහිල්ලා වලකට දාලා ඇති. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය නිසා තමයි බොහෝ කාලයක් සුවසේ වාසය කිරීමට හැකියාව ලැබෙන්නේ. එහෙමනම් අපි හැමදාම කෙටියෙන් අපි ඉගෙන ගත්ත අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන ඒ ගාථාවේ දිගු අර්ථයක් සහිතව සිව සූත්‍රයේ සඳහන් වුණු කරුණු ටිකක් අපි ඉගෙන ගත්තා. එහෙමනම් අපි හැමදාමත් සත්පුරුෂ සේවනය, සත්පුරුෂ ආශ්‍රය නොවඩුව අපි බලාපොරොත්තු වෙමු. මෙලවත් පරලවත් නිවන් දකිනා තාක් කල්ම අපට සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනේ අවබෝධයට පත් වුණාම කෙනෙකුට පොතක් පතක් නැතුව නම් අවබෝධයෙන්ම දේශනා කරන්න පුළුවන්. ඉතින් අවබෝධයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් පින්නතුන් ධර්මයේ අසන නිසා මේ මොහොතට ගැළපෙන ධර්මයක් උන්වහන්සේලාට නිර්මාණය කරලා දේශනා කරන්න පුළුවන්. ඒ තථාගත ධර්මයේ දැනගෙන දේශනා කිරීම නොවන නිසා තථාගත ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර දේශනා කිරීමක්. එහෙමනම් දැනගෙන කරන කෙනා ළඟ වැරදීම් හටගන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරපු කෙනා ළඟ වැරදීම් හටගන්නේ නෑ පින්නතුනි. පින්නතුන්ගේ සිත්වලට ගැළපීම තමයි වඩාත්ම වැදගත් වන්නේ. මේ මොහොතේ අපි මේ ලෝකේ තියෙන වටිනාම ආගම් පොත කියවන්න හදන්නේ. ඒ තමයි තම තමන්ගේ ජීවිත පොත. ඒක තමයි ලෝකේ පළමුවෙන්ම බිහිවෙච්ච ආගම් පොත. සියලු මිනිස්යෝ ගරු කළ යුතු පොත තමයි මේ ජීවිත පොත. ජීවිත පොත කියවන්න. එහෙමනම් තමා දෙසට හැරෙන්න. තමාගේ චරිතය හඳුනා ගන්න. තමාගේ සංවේදීතා හඳුනා ගන්න. අඩුපාඩු හඳුනා ගන්න. නුවණින් යථාර්ථය, තත්ත්වාකාරය, සත්‍ය විමසන්න. එහෙමනම් පින්නතුනේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සොයාගියේ කුමක්ද? කිං සච්ච ගවේසි. කුමක්ද සත්‍ය කියලා. කින් කුසල ගවේසි. කුමක්ද කුසලය කියලා. ඒ නිසා අපිත් කරන්න ඕනේ ඒකමයි. මොකද්ද සත්‍ය මේ ජීවිතේ? මොකද්ද සත්‍ය මේ සිතුම් පැතුම් වල? මොකද්ද මේ සත්‍ය අපේ පැවැත්මේ තියෙන සත්‍ය මොකද්ද කියලා හිතන්න ඕනේ. ඉතින් සමහරවද විය හිතනවා මේකේ කිසිම සත්‍යක් නැහැ, මේවා ඔක්කොම නැති වෙනවා කියලා කලකිරීමක් පුරව ගන්නවා. ඒක හරිද? එතකොට ඒ කලකිරීමද ලෝකේ තියෙන සත්‍ය නෑ. ඒකත් අසත්‍යයක්. සංවේගය කියන්නේ ඇත්තද? නෑ පින්නතනේ. සංවේගය කියන්නේ අසත්‍යයක්. සංවේග වෙන්නේ අසත්‍ය පුරවාගත්ත නිසාමයි. දැන් බැඳීමක් හටගත්තාමනේ බැඳීම් වියකී යනකොට සංවේගයටපත් වෙන්නේ නේද? එහෙමනම් මේ ලෝකේ සත්‍ය සංවේගය නෙමේ, දුක නෙමේ, කනස්සල්ල නොවේ සත්‍ය කියලා කියන්නේ. සත්‍ය කියන්නේ පින්නතුනි මේ හැම දෙයකම නිරෝධය. මේ හැම දෙයකම නිරෝධය. සත්‍ය කියන්නේ හැම දෙයකම නිරෝධය. පින්නතුනි අපි දුක් වේදනා අත්හරිනවා, සැප වේදනා අත්හරිනවා. තවත් කොයිතරම් වේදනා පින්නතුනි ප්‍රබේදන වෙනවද? ඒ හැම වේදනාවක්ම අත්හරිනවා. යමෙකුට මෙන්න මේ ත්‍රිවේදනාව අත්හැර ගන්න පුළුවන් නම් බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා. සුඛ, දුක්ඛ, උපේක්ෂා. මේ ත්‍රිවේදනාවෙන් තමයි අනිත් සියලුම වේදනා හැදෙන්නේ. මේ ත්‍රිවේදනාව අත්හැර ගන්න බැරුව තමයි ඔය ජීවිතේ ලට වෙන්නේ. පින්නතුනි ආර්ය ධර්මයට පාත්‍ර වෙච්ච උතුමෙක්ගේ සිත වැඩ කරන්නේ, ක්‍රියාත්මක වන්නේ ත්‍රිවේදනාව ඉක්මව. බලන්න මොනතරම් සැනසෙල්ලක් ඇද්ද කියලා. සුඛ වේදනාවට වැටෙන්නෙත් නැහැ, දුක්ඛ වේදනාවට වැටෙන්නෙත් නැහැ, උපේක්ෂා වේදනාවට වැටෙන්නෙත් නැහැ. මේ වේදනා ත්‍රය කියලා කියන්නේ යම් මට්ටමකද තියෙන්නේ, ඒ මට්ටමට වඩා ඉහළින්. හරියට පින්නතුනේ සුඛ දුක්ඛ උපේක්ෂාවල ගමන් කරන අය මහ පොළොවේ ගමන් කරන අය වගේ. සුඛ දුක්ඛ උපේක්ෂාව ඉක්ම වූ අයගේ ගමන් කිරීම අහසේ ගුවන් යානයකින් ගමන් කරනවා වගේ. දැන් පොළොවේ යන කෙනෙකුට, පොළොවේ ඉන්න කෙනෙකුට තියෙන තැවීම් ප්‍රශ්න එකක්වත් අහසින් ගමන් කරන කෙනාට නැහැ. පොළොවේදී හම්බ වෙන එකක්වත්, නීති එකක්වත් අහසින් ගමන් කරන කෙනාට නැහැ. ඥාන ඒ වගේ තමයි පෙනුතුනි. පොළොව කියලා කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් තුල බැසගත් කෙනා, පොළොවේ ඉන්න කෙනා. මොනෝද ඉන්ද්‍රියන්ට බැසගෙන කියන්නේ? ඉන්ද්‍රියන් අල්ලගෙන ඉන්නවා. ඉන්ද්‍රියන් අල්ලගෙන ඉන්නකොට යාට කියන්නේ ඉන්ද්‍රියන්ට බැසගෙන ඉන්නවා. ඉන්ද්‍රියන් මම මගේ ආත්මය කියලා වෙලාගෙන ඉන්නවා. එතකොට යාට කියන්නේ ඉන්ද්‍රියන්ට බැසගත් කෙනා, පොළොවේ ඉන්න කෙනා, ලෞකික කෙනා කියලා කියන්නේ යාට. යම්කිසි කෙනෙක් දකින්න මේ ඉන්ද්‍රයන්ගේ දුර්වලතා. මොනවද දකින්නේ? ඉන්ද්‍රයන් තුළ තියෙන දුර්වලතා දකින්නවා. දැකලා ඉන්ද්‍රයන් තුළම වාසය කරන්නේ, මේ ඉන්ද්‍රයන් ස්පර්ශ කිරීමෙන් ඈත් වෙනවා. තේරුණා නේද? විශේෂයෙන් අපි ඉන්ද්‍රියන් ස්පර්ශ කිරීමෙන් ඈත් වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත්, අපි හිතමුකෝ බොහොම ඈත් වෙන දෙයක් තමයි බෝම්බයක් කියලා හිතුවොත්. යම් කිසි කෙනෙක් අහවල් තන බෝම්බයක් තියෙනවා කිව්වොත් එහෙම අපි බෝම්බෙ හැඩ බලන්න යනවද? නිෂ්ක්‍රිය කරන්න යනවද? ඒකක්වත් කරන්න යන්නේ නැහැ. ඒක අනුතුරුදායක ප්‍රශ්නයක් නිසා අපි කරන්නේ වහාම ඈතට දුවන එක තමයි කරන්නේ, ඈත් වෙන එක තමයි කරන්නේ. ආන්න ඒ වගේ මේ ඉන්ද්‍රියන් කියන්නේ අපි හිතමු බෝම්බයක් කියලා. සදායතන කියන්නේ බෝම්බයක්. අපි මොකද කරන්න ඕන? ඕ මේක සුඛ වශයෙන් ගන්න යන්නත් එපා, දුක්ඛ වශයෙන් ගන්න යන්නත් එපා, උපේක්ෂා වශයෙන් ගන්න යන්නත් එපා. මොකද කරන්න ඕන? ඕ දුටු වහාම දුවන එකයි තියෙන්නේ ඈතට. තේරුණානේ? ඉතින් බලන්න ඔබ තවදුරටත් ඒ තාම භයානක සදායතන කොයි විදිහටද අරගෙන තියෙන්නේ කියලා. දැන් ඇයි එහෙම කියන්නේ කියලා වෙනතුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම්, සැකයක් තියෙනවා නම් වෙනතුන්ට පොඩි උදාහරණයක් ගෙනල්ලා දක්වන්න පුළුවන්. දැන් අපි මෙහෙම හිතමු, මේ ඉන්ද්‍රියන් කියලා මේ සදායතන ටික කියලා හිතමු, මේ භාජනය. දැන් මේ භාජනය වෙනතුන්ට කියන්න, මේ භාජනය දුරින් තියන්න, ළඟින් තියන්න, එහෙම නැත්නම් එතනම තියෙන්න අරින්න කියලා කටයුතු කිරීමක් සඳහා හරි මම මෙහෙම අල්ලන්ට ඕන. දැන් මේක හොඳට තේරුම් ගන්න. දැන් දුරින් තියන්න කියලා මම උත්සාහ කරොත් ඒත් මොකද කරන්න ඕන? මේක අල්ලන්න ඕන. එහෙම අල්ලලා මේ දුරින් තියන්න ඕන. හරි. එතකොට සුඛ වේදනා වශයෙන් කල්පනා කරලා මේක ලං කර ගන්න ඕන වුණා, ඒත් මොකද කරන්න ඕන? ඒත් මේක අල්ලන්න ඕන. මේ අල්ලලා ඒකේ බරක් උසුල ගන්න ඕන. එතකොට උපේක්ෂා සහගතව එතනම තියාගෙන ඉන්නවා ඒක එහෙම අල්ලගෙන. මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සිත මේ සදායතන ස්පර්ශ කරනවා. දුරින් තියන්න, ඒ කියන්නේ දුක් වේදනාව, නරකයි නරකයි කියලා ඈත් කරනනේ දුක් වේදනාවට මේක ස්පර්ශ කරනවා. එතකොටත් මොකද වෙන්නේ? දැන් අපි හිතමු මේකේ රත් වෙලා දෙනවා කියලා. එතකොට මේක දුරින් තියන්න අල්ලන කෙනාට රත් වීම වදින්නේද? වදිනවා. එහෙමනම් එපයි එපයි කියලා දුක් වේදනාවෙන් මේක ස්පර්ශ කළොත් ඒ රත් වීම වදිනවා. පිච්චෙනවා අත. එහෙම නැත්තම් ලං කර ගන්න ගියත් මේක අත ස්පර්ශ කරපු සැනින් පිච්චෙනවා. එතනම තියෙන්න අරින්න කියලා ඉවරලා ඒක ස්පර්ශ කළොත් ඒකත් පිච්චෙනවා. අපි තවත් විදිහකින් කල්පනා කළොත් අපි මේක හිතනවා විදුලි සැර තියෙනවා. මේක දුරින් තියන්න කියලා ඇල්ලුවත් විදුලි සැර වැදුනා. ළඟට ගන්න ගියා විදුලි සැර වැදුනා. ඈ මෙතනම තියන්න කියලා ඇල්ලුවත් විදුලි සැර වැදිනවා. ඈ එහෙමනම් බුදුරජාණන් වහන්සේ දකිනවා පස්සපච්චය වේදනා. වේදනා කියන්නේ පිච්චෙනවා. වේදනාව කියන්නේ පිච්චෙනවා. ඒ වේදනාව ඕනම් පෙරලා ගන්න පුළුවන්. සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. දැන් අපිට දුකයි කියලා හිතන වේදනාවයි කියලා හිතන දෙයක් තව කෙනෙකුට සැප වේදනාවක් කරගන්න පුළුවන්. තේරුණාද ඒක? දැන් ඔයාටන්ට අරක්කු ටිකක් එහෙම බොන එක සැප වේදනාවක්ද? නෑ, නික දුක් වේදනාවක් වෙන්නේ. නමුත් ඒක සැප වේදනාවක් කරගත්තයි නේද? ඉන්නවා. දැන් ඔය ඇත්තන්ට පොල් ගෙඩියක් අරගෙන මේ බිම කැරකෙන එක, අර මේ තියෙනවනේ දේවාල වටේ කැරකෙන පොල් ගෙඩිය ඔලුව උඩ තියාගෙන, ඒ වගේ ඒක දුක් වේදනාවක්. දැන් අපිට කරන්න කිව්වොත් එහෙම ආපෝ ඇඟේ වැලි ගාගෙන දූවිලි ගාගෙන ඒක දුක් වේදනාවක්. නමුත් කරගෙනාට ඒක සැප වේදනාවක් කරගන්න පුළුවන්. එහෙමනම් මේ ලෝකයේ එහෙම දුකයි සැපයි කියලාම එහෙමම ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. එයා ඒක කරගත්තොත් ඕන එකක්. තමන් ඒක හිතුවොත් ඒක එහෙම හොඳයි කියලා ඒක එයාට සැප හෝ දුක හෝ වෙනවා. තේරෙනනේ? දැන් අපි උදාහරණ ගත්තොත් එහෙම, දැන් අපිට කෙනෙකුට ඉන්නොත් ආහාර වර්ග තියෙනවනේ. සමහර අයට දූරියන් වගේ ආහාරයක්. එයාට ඒක දුක් වේදනාවක් එක්කෙනෙකුට. තව එක්කෙනෙකුට ඒක සැප වේදනාවක්. ඊට පස්සේ සතුන් එහෙම ගත්තහම ඒ සතුන්ට ඊටාම අපිරිසුදු දේවල් සැප වේදනාවක් කියලා. අපිට දුක් වේදනාවක් කියලා. ඒ විවිධ හේතු මත විවිධ කාරණා මත තියෙන. හැබැයි ඒ දෙකේම ක්‍රියාත්මක වෙන ස්වභාවය තුළදී මෙහෙම ස්පර්ශය තුළදී තියෙන මොකද්ද? මේක තියෙන තණ්හාව. මේ ස්පර්ශ කරන්නේ ඇයි? තණ්හාව නිසා. තණ්හාව නිසා තමයි ස්පර්ශ කරන්නේ. ඇයි මේ තණ්හාව හටගන්නේ? ඇයි මේ තණ්හාවට බැඳෙන්නේ? ඇයි මේ තණ්හාව මම මගේ ආත්මය කොට ගන්නෙ? මේක තමයි පින්තුනේ අවිජ්ජා පච්චය සංඛාරා කියන වශයෙන් අවිද්‍යාව හේතුවෙන්ම මේ තණ්හාව හටගෙන තියෙන්නේ. එහෙමනම් අන්නේ මොලේ පාදන්න තමයි මේ ධර්ම දේශනාවල් පවත්වන්නේ, සද්ධර්ම දේශනාවල් පවත්වන්නේ. ධර්ම දේශනාවකින් අමාරුයි, සද්ධර්ම දේශනාවකින් තමයි සත්‍ය අවබෝධ කරගන්න ඕන. එවනම් පින්නතනේ සෑම විටම සිත පුරුදු වෙලා තියෙන්නේ, හැඩ ගැහිලා තියෙන්නේ අන්තිකින් සිත ආරම්භ කරන්න. අන්තිකින් සිත ආරම්භ කරන්න, ඒ කියන්නේ අන්තයකට වැටිලා. දැන් ඔබට මොනවා හරි මම දැන් සිතන්න කියන්නම්. බලන්න ඔබ මොන වගේ අන්තයකින්ද බලන්න කියලා හිතන්නකෝ. තමන්ගේ නිවස ගැන මෙතන යම් තාක් පිරිස ඉන්නවද, ඒ තා පිරිසට තමන්ගේ නිවස මතක් වෙන විදිය. කොහොමද මතක් වෙන්නේ? මෙතන ඉන්න සියලු දෙනාටම එක විදියට මතක් වුණාද? නෑනේ, විෂම වෙන්න පුළුවන්, විවිධයි. අයිතියක් ඇතුව, අයිතියක් නැතුව, පසු අයිතියක් ඇතුව, එහෙම නැත්නම් සමායිතියක් ඇතුව මොනවා හරි ක්‍රමයකට තමයි මතක් වෙන්නේ. නමුත් ඒ සිතුවිලි එකක්වත් ඇත්තද? මිනිස්සෙකුට තියෙනවද අයිතියක්, සමායිතියක්, පසුවයිතියක්? ඈ, තියෙනවද? නෑනේ. ඊට පස්සේ මම කියන කෙනා ගැන හිතනවා. හැමතැනම අරගෙන යන ගෘහයනේ, හැමතැනම ගෙනියන ගෘහය. මේ ගෘහය ගැන හිතනකොට ඔන්න බලන්න, මේ ශරීරයේ මම මගේ ආත්මය කියලා දැනෙන කෙනෙක් ඉන්න පුළුවන්. දැන් මේක වයසට ගිහිල්ලා මේක නම් මට වැඩක් නැහැ, මේ දැන් හැව කියලා හිතන කට්ටියත් ඉන්න පුළුවන්. තරුණ මදයෙන් මත් වුණාට පස්සේ නම් මේ ශරීරය හරීම හැඩයි, ප්‍රියයි, මනාපයි, කාන්තයි කියලා බලන්න. දැන් තරුණ කාලේ පින්නතුන්ගේ වුණත් අවුරුදු 16 දී, 20 දී, 25 දී ඔබේ මොන තරම් උජාරුවෙන් ওই ශරීර කූඩුවට අපි ආශාවෙ හිටියද කියලා. කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බොහොම බැබලෙන්නේ නැති නේද? සමාජියද්දිත් ඒ ආඩම්බරයෙන් බොහොම බැබලීමින් ඉන්නේ නැති. ඒත් වයසට ගියාට පස්සේ ඒ කන්නාරිය දිහා ගිහිල්ලා බලද්දී හනේ අනිච්චන් දුක්ඛේ සංසාරේ කියලා හිතනවා. ඒ බැබලීම නැහැ. කණ්ණාඩිය තිංහන් ඊට පස්සේ කණ්ණාඩියට පොඩි කර්ටන් එකකුත් දාලා තියෙනවා. ඔහු නිතරම දැක්කම දුකයිනේ, ඉඳලා හිටලා මූණ බලන විතරයි. එහෙමනම් පින්නතුනේ මේ සත්වයා දෘෂ්ටිගත වීම සිදු වුණේ අනවබෝධය නිසා, නොදන්නාකම නිසා. හරියට අර නොදරු නොදන්නකම නිසා ගිහිල්ලා පිහියට කපා ගන්නවා, ගින්නට අත පුච්ච ගන්නවා, විදුලි සරවද්ද ගන්නවා, ප්‍රපාත වලින් තැන් වලින් වැටෙනවා, ඊට පස්සේ අඬනවා පුංචි දරුවෝ. එහෙමයි නොදරු. ඉතින් බුදුහාමුදුරුවන්ට පින්නතුනේ අපි ඔක්කොම කොයි ගන්නද පේන්නේ? නොදරු ගන්නට. අවිද්‍යාව හේතුවෙන් නොදන්න කමාර පුංචි දරුවත් එහෙමයි. පියට අත කපා ගන්න, අයන් එකට අත පුච්ච ගන්න, මොනවා හරි අදින්න ගිහිල්ලා තියෙන බඩු පාණ්ඩ ඔක්කොම ඇඟ උඩ වට ගන්න, ලිස්සල වැටෙන්නේ, මේ ඔක්කොම දේවල් වෙන්නේ ඒ නොදරුවාට නොදන්න කම නිසා. නොදන්න කමට දුවගෙන යන බටිපිලින් වැටෙනවා. ඒක තමයි නොදන්න කම, නොපුහුණු කම, අනවබෝධය. එහෙමනම් සංසාරේ බලන කලකින් උතුනේ අපි නොදරු. අන්නේ නොදරුන්ගේ දැනුවත් භාවයේ පිණසයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා සිහිය උපතවා ගන්න. අපි මේ කොහෙද ඉන්නේ? කොහේ ඉඳලාද ආවේ? කොහාටද යන්නේ? කොච්චර කාලයක්ද ජීවත් වෙන්නේ? කවුද මම? දෙන්න බලන්න උත්තර ටික. කොහේ ඉඳලා දාවේ කියලා අහුවම දන්නේ නැහැ කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් කොහේද ඉන්නේ කියලා අහුවම ඒකක් දන්නේ නැද්ද? දැන් කොහේද ඉන්නේ, කවුද ඔබ, ඊට පස්සේ කොහාටද යන්නේ? ධර්මයේ ආශ්චර්යය කියලා කියන පිනතුනේ කවදාවත් වචන පෙළියක්, පද පෙළියක් ලියලා තියලා මේක මිනිස්සුෙකුට අවබෝධ කරගන්න බැරි තරම් මහා ගැඹුරු ආශ්චර්යවත් ධර්මයක් තමයි බුදුහාමුදුරුව අපිට දේශනා කරේ. එහෙම කියන්න පුළුවන්කම තිබ්බනම් පින්නතුනේ, එහෙම පදමාලාවකින් ධර්මයේ කියවෙනවා නම් හැමෝම මේ මිනිස්සුන් නිවන් දැකලානේ. කිසිම වෙලාවක වචනෙන් ගොඩනගන්න බැරි, කිසිම වෙලාවක එහෙම ලියලා තියන්න බැරි දෙයක් තමයි පින්නතුනේ තථාගත බුදුපියාණන් වහන්සේගේ සද්ධර්මානුශාසනාව. කවමදාකවත් එහෙම ලියලා තියන්න බෑ. තර්කයට භාජනය කරන්න බෑ. ඒ තර්කානුකූලව ගලපන්න බෑ. දැන් මගින් එහුවොත් පින්නතුනේ, හා කියන බලන්න නිවන මොකද්ද කියලා කිව්වොත් එහෙම මට මොනව කියන්නද මං? මොනව කියන්නද? ඔප්පු කරන්න කිව්වොත් එහෙම මොනව පෙන්නන්නද? ඒ කාර නොතේරෙන නිසා, කල්පනා කරගන්න බැරි නිසා, දැනුමට ගලප ගන්න බැරි නිසා තමයි ධර්මයට සමහර වෙට නොදරු නිගා කරන්නේ. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ නොදරු කියලා. දන්නේ නැති කමටනේ නොදරු කම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අද්භූත ධර්මයක් හැටියට, ආශ්චර්යවත් ධර්මයක් හැටියට තමයි දේශනා කරන්නේ මහා ප්‍රාතිහාරයක් හැටියට තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. මේකට ලෝකෝත්තර අකාලික කියන විශිෂ්ට නාමල යෙදිලා තියෙනවා. ඒ වගේම අදිචිත්ත අදිඥාන වැනි තත්වයන්ට පාත්‍රව නුවණින් දැක අවබෝධ කරගන්නා වූ දහමක් හැටියට දේශනා කරලා තියෙනවා. මෙන්න මේ ස්වරූපයෙන් මෙයා මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්න බෑ. දහසක් ආකාරයෙන් දහසක් අවබෝධ කරගන්න. බලන්න මේ සූත්‍ර දේශනාවන්වල දේශනා කරද්දී එකම ආකාරයකින්ද දින්නෙක් නිවන් අවබෝධ කරලා තියෙන්නේ කියලා හොඳට විමසුන්නුවනි බලාගෙන යන පොතපත. එකම ආකාරයකින් නෙමෙයි දෙන්නෙක් අවබෝධ කරලා තියෙන්නේ. දෙන්නට සූත්‍ර දෙකක්, දෙන්නට ගාථා දෙකක් වෙන්න පුළුවන්. ඊළඟට එකම සූත්‍රය ඇතුලේ කීප දෙනෙක් නිවන් දැක්කත් ඒ ඇත්තන්ට ගෝචර වුණේ ඒ සූත්‍රයේම විවිධ කොටස්, විවිධ වචන. ඉතින් මේ අපේ එන පින්නතුනුත් එහෙමයි. මට අහවල් CD තැටියෙන් තමයි අවබෝධ වුණේ කියනවා. මට 13 වෙනි CD එක තමයි හරි ගියේ. මට පළවෙනි CD එකෙන් තමයි අවබෝධ වුණේ කියලා කියන්නේ ඒක නිසා. ඒ ඇත්තන්ට ගැළපිච්ච දේශනාවයි. ගැළපිච්ච දේශනාව. තමන්ට කොයි වෙලාවෙ කොයි ආකාරයට ධර්මයේ ගැළපෙනවද කියලා කියන්න බෑ. සොයමින් ඉන්න ලෝකෝත්තර ධර්මය සොයමින් ඉන්න. ඒ කියන්නේ මේ සසරින් නෙගොඩ වෙන්න, මේ ඉන්ද්‍රියන්ගෙන් නෙගොඩ වෙන්න කල්පනා කරමින් ඉන්න ඕන. එහෙම කෙනෙකුට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැත්තම් හම්බ වෙන්නේ නෑ පින්නතුනේ. ඉන්ද්‍රියන් තුලින්ම පමණක් නෙමේ කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ ඉන්ද්‍රියන්ගෙන් බැහැරව අපිට කල්පනා කරන්න හැකියාව තියෙනවා. ඉන්ද්‍රියන් තුලින්ම නෙමේ අපිට මේ ලෝකේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉන්ද්‍රියන්ගෙන් බැහැරවත් ලෝකේ දකින්න පුළුවන්. මේ තියෙන මේ සවන් වලින්ම විතරක් නෙමෙයි අපිට අහන්න පුළුවන් පින්නතුනේ. ඉන්ද්‍රියන් ඉක්මවා ශ්‍රවණය කරන්න පුළුවන්. මේ ඉන්ද්‍රියන් තුලම පැවැත්මක් ජීවිතයක් නෙමෙයි තියෙන පින්නතුනේ. මේ ඉන්ද්‍රියන් ඉක්මවා පවතින්න පුළුවන්. ඒක හරි ආශ්චර්යයක්, අද්භූතයි. කවුරු හරි ඇහුවොත් ඒක කොහොමද ඒක වෙන්නේ කියලා සාමාන්‍ය කෙනෙකුට ඒක පැහැදිලි කරලා දෙන්න හරි අපහසුයි. උදාහරණ දක්වන්න බෑ. ඒ නිසා බොහොම පොඩි පොඩි උදාහරණ දක්වලා තියෙනවා. අර නෙළුම් පතක් අරගෙන ඒ නෙළුම් පතේ දිය බලන්න, නිකන් දිය නිකන් ගුලියක් වගේ හැදෙනවනේ නෙළුම් පතට දැම්මහම. ඉතින් නෙළුම් පතේ මේ අත කොහේත් යනවා, මේක පෙරලි පෙරලි යනවා. අනේ ගෑවෙන්නේ නැහැ. ආන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා. මොකද මේ අවබෝධය නිසා. මොකද අවබෝධය? ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තරත්වය. ඉතින් ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තරත්වයට පරිවර්තනය වෙන්නේ පින්නතුනේ එයා තුළ එයා ජනනය කරනවා ලෝකෝත්තර කුසල කියන එක. ලෝකෝත්තර කුසලයේ කියන එක ශක්තිය වැඩි කරනවා ලෞකික ශක්තියින් වලට වඩා. තේරුණාද? ලෝකෝත්තර කුසල ශක්තිය මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට පිනතුනේ, සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට වැඩින්නේ ලෝකෝත්තර කුසල ශක්තිය. ලෝකෝත්තර කුසල ශක්තිය වර්ධනය වෙනවා ලෞකික ශක්තියින් වලට වඩා. ලෞකික ශක්තියින් හරි බරයි. හරිම බරයි මේ ලෝකයට ඇද බැඳ දබා ගන්නා වූ ගුණේ යුක්තයි. හරිම බරයි පින්නතුනේ මේ සක්කාය දිට්ඨික ලෞකික ශක්තිය. නමුත් ඒ ශක්තියට වඩා වැඩි ශක්තියක් නිර්මාණය වෙනකොට ලෝකෝත්තර ශක්තියක්. එතකොට එතන ජය ගන්නෙ මොකක්ද? ලෝකෝත්තර ශක්තිය. එහෙමනම් මේ ලෞකික ශක්තියින් පරාජය කිරීම තමයි පින්නතුන් හැමදෙනාම මේ සිද්ධ කරන්න මහන්සි වෙන්නේ, ලෞකික ශක්තියින් පරාජය කරන්න. කැමතිද ලෞකික ශක්තියින් පරාජය කරන්න? තාම කිරි කාලය ඇති වෙලා නැද්ද? අන්නාසි කාලය ඇති වෙලා නැද්ද? ඈ යාන වාහන පාවිච්චි කරලා ගෙවල් දොරවල් පාවිච්චි කරලා ඇති වෙලා නැද්ද? ඇති වෙන්න ඕන. ඇති උනායි කියලා කියන්නේ පයින් යන්න කියන එක නෙමෙයි, මනසින් ඒවට තියෙන ආසත්ත කෑදරකම් උපාදාහනයක් නැති වෙන්න ඕන. එච්චරයි. කැමැත්තවල් තිබුණට කමන්නේ, උපාදාහනයන් තියාගන්න එපා. තේරෙනා නේද? දැන් කෙනෙක්ගේ උපාදානය බලන්න මම පොඩි කතාවක් කියනවා පෙන්වතුන. ඒ කතාවට බලමු උත්තරයක් හම්බ වෙන්නේ කොහොමද කියලා. එක්තරා කැලයක් මැදින් යන්න තියෙනවා. එහා පැත්තේ නගරයට පයින් යන්න තියෙන්නේ. හරි, අපි හිතමු රජ කාලේ කියලා. දැන් මෙයාට රැගෙන යන්නට තියෙනවා ලොකු වටිනා කියන කෝටි ප්‍රකෝටි ගානක වටිනා මැණිකක්. එහෙමයි. නමුත් මේ කැලේ ඉන්නවා පල් හොරු පිරිසක්. මේ පල් හොරු විසින් මේ කැලේ මැදින් යන ඕනම කෙනෙක්ව පරීක්ෂාවට ලක් කරනවා. රසවත් ආහාර පාන තිබුණොත් රැගෙන ගන්නවා, රන් රිදී මුතු මැණික් තිබුණොත් ඒව සොරකම් කර ගන්නවා, ඒව අර ගන්නවා. අරගෙන එක්ක මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට යන්න දෙනවා. බොහෝම වටිනා දෙයක් නම් මේක ගිහිල්ලා රජතුමාට කියයි කියලා සැක හිතුනොත් ඔව් ජීවිතෙත් නැති කරනවා. දැන් පින්නතුන්ට යන්න තියෙන්නේ මේ වටිනා කියන මැණිකක් අරගෙන මේ කැලේ මැදින්. දැන් තමන් තීරණය කරන්නේ කොයි විදියට යන්නද? කොහොමද යන්නේ? තාම දරණු සොරු පිරිසක් ඉන්නේ කැලේ මැද. වටිනා කියන මැණිකකුත් අරගෙන යන්න තියෙන්නේ එහා පැත්තට. දැන් කොහොමද යන්න තීරණය කරන්නේ? කොහමද ඔබට පුරුදු? මෙයා කල්පනා කරනවා දැන් මේ මැණික අරගෙන ගියොත් එහෙම පින්නතුනි අනේක දුක් විඳලා මේ වේදනා විඳලා ජීවත් වෙන ජීවිතයක් ගත කරන්න ඕනේ නැහැ, රස්සාවල් එහෙම මේ කර කර. මෙයාට පරම්පරා හතකට වුණත් මේ මැණික ප්‍රමාණවත්, ඒ තරම් වටින මැණිකක්. දැන් මෙයා කල්පනා කරනවා ඇති කොහොමද මැණික ගේනියන්නේ? මැණික ගිලින්න පුළුවන්ද කියලා බලන්නේ. එහෙම නැත්නම් ඉනේ හරි ඇඟේ හරි අහුවෙන්නේ නැති තැනක අපි හංග ගන්න බලයි. එහෙම නැත්නම් බාණ්ඩ පොදියක කොහේ හරි සංගවන්න බලයි. තව කොහොමද ගිනියන්නේ? තාම දක්ෂ හොරු පිරිසක් ඉන්නේ. අපි කොහේ සංගවගෙන ගියත් ඔවුන් මේක අල්ලගන්න ස්වරූපයේ කෙනෙක් ඉන්නේ. මොකද ඔබ කල්පනා කරන්නේ ජීවිතේ බේර ගන්නවද මැණික අතහැරලා ගිහිල්ලා, නැත්නම් මැණිකත් අරගෙන ගිහිල්ලා හොරුන්ට අසු වුණොත් ජීවිතේයි මැණිකයි දෙකම නැති කර ගන්නවද කියලා තීරණය කරාමයි. ඉතින් මේකේ හැමෝටම තිබුණා කියලා හිතුවෝ මේ කණ්ඩායමේ හැමෝටම මේ වගේ මැණික මැණික තිබුණා. දැන් ඔන්න කට්ටියක් යනවා. කට්ටියක් ඒක ගිලලා යනවා. කට්ටියක් ඒක සංගවගෙන යනවා. කට්ටියක් ඒ මැණික අතහැරලා දාලා යනවා. මේක වීසි කළා. වැඩක් නැහැ. I think කොහමද ස්වාමීන් වහන්සේ එහෙම ඉතින් වීසිකල්ලා යන්නේ? කොහොම එක හංගල ගියොත් ආයේ හොරු නැති කාලෙක ඇවිල්ලා ඒ ගිනියන්න කියලා නේද? ඉතින් හිතෙන්නත් පුළුවන්. තව කෙනෙක් කල්පනා කරන්න පුළුවන් කොහොම හරි මම මේක මැනික එහා පැත්තට ගෙනියන්න විදියක් බැලුවනම් නේද හොඳ කියලාත් හිතන්න පුළුවන්. ඉතින් ජීවිතේ පින්නතුනේ සමහර තැන්වලදී අපිට කල්පනා කරලා සියල්ල අත්හරින්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් පින්නතුන් ඔය ඒක රාසී කරගෙන තියෙන දේවල් ටික පින්නතුන් ජීවිතේ තුල පින්නතුන්ට වටිනකමක් දැනෙන්නේ පින්නතුනේ මේ මැණිකක් වගේ තමයි. ඒ හරි හම්බ කරගත් ඔක්කොම ටික එකට කැටි කළාම යම්කිසි වටිනා මැණිකක් වගේ වටිනවා. ඉතින් ওই මැණික අතහැර දාලා එහා පැත්තට යන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඔළුවේ ගැක්කුම හැදෙනකන් කල්පනා කරන්න වෙන වැඩක්. එහෙම නේද? ජීවිතේ රැස් කරගත්ත දේවල් ටික දාලා එහා පැත්තට යන එක අර කැලේන් ඔකට කියන්නේ අබිනික්මණය කරනවා කියලා කියන්නේ. ඒකයි අබිනික්මන. ඉතින් ඒක කරන්න පින්නතර ඔළුවේ කැක්කුම හැදෙනකන් කල්පනා කරන්න වෙනවා මේ ඔක්කොම අත්හරින්නේ කොහොමද කියලා. ඇයි පින්නතගේ සිත වැඩෙන්නේ නැත්තේ? නිවනට සිත වැඩෙන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ ගමන තාම දිහත් වෙන්නේ නැත්තේ ඇයි? ඔ මැනික අත්හරිනවද නැද්ද කියන තීන්දුවට ඇවිල්ලා නැහැ. ඒක තේරුණාද? ඔබේ ජීවිතේ ඔබ ඔය උපාදානය කරගත්ත දේවල් ටික මැනිකයි කියලා කිව්වනේ. ආන්නේ මැනික අත්හරිනවද නැද්ද කියලා සිතෙන් තාම තීන්දුවට ඇවිල්ලා නැහැ. කාටවත් පේන්නේ නැහැ පින්නතුනි සිතෙන් අත්හැරියට. දැන් මහත්තයා මෙහෙම ළඟ ඉද්දී හිතෙන් මහත්තයා අත්හරින්න පුළුවන්. එයා හිතෙන් අත්හැරිය කියලා කියන්නේ අර මේ අමනාප වුණා වගේ එකක් නෙමෙයිනේ. අමනාප වුණා නම් එහෙම ගෙදර ගිහින් තේක හදලා දෙන්නේ නැහැනේ. ආ නාදාගෙන බොනෝ කියලා කියන්නේ නේද? අමනාප වීමක් නෙවෙයි පින්නතුනි. ඒ නිසා පින්නතුන්ට මේ මේක අත්හැරීම ධර්මයේ අත්හැරීම ළඟ ඉති කරන්න පුළුවන්. ඇයි ඒ අත්හරින පින්නතුනි අතහැරෙනව කවදක හරි? අද අතහරින්නේ තා අවුරුදු දසවසකින් සියවසකින් හරි අතහැරෙනව නිසා අත්හරින්නේ. එහෙම නැතුව අත්හරිනව නෙමෙයි. මේකේ යථාර්ථය අත්හැර දාන්නට සිද්ධ වෙනවා. මේ අවිද්‍යාත්මක සංකල්පනාවක් විතරයි තියෙන්නේ. තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කරා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. ඉතින් මම බාලයෙක් නේ කියලා කල්පනා කරන්න. මම සුපිරි බාලේ. ඇයි බාලය? පුත්තාත්ති මට පුතුන් ඇත. ධනං අත්ති මට ධනෙ ඇත. එහෙමනම් මා ඔහෝ මා සුපිරි බාලයෙක්. සන්තෝෂයෙන් අත්තාහි අත්තනෝ නැති කුතෝ පුත්තා කුතෝ දනං. තමන්ටත් තමන් නැතිනම් තමනුත් තව අවුරුදු 20 වසකින් 30 වසකින් 50 වසකින් කොහොම හරි අපි සියලු දෙනාම කොච්චර දීර්ඝායුෂ ලැබුවත් හොඳටම දන්නවා මේ සිය වසෙන් එහාට නම් පණින්නේ නෑ කියලා. කොහොම බලන්න මේ සිය වසෙන් එහාට ජීවත් වෙන කෙනෙක් ඉන්නවනะ? පින්නතුනේ මේ මේ මේක මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරනකොට පින්නතුනේ අවිද්‍යාත්මක සංවේදනාව පලා යනවා. අවිද්‍යාසහගත සංවේදනාව පලා යනවා. අවිද්‍යාත්මක බැඳීම් පලා යනවා. අවිද්‍යාත්මක ගැටීම් සිතෙහි පලා යනවා. මරණයෙන් සියල්ල අවසන් වෙනවා කියන තැනින් අවදි වෙන්න. අර මහා කච්ඡායන මහරහතන් වහන්සේ දේශනා කළා වගේ පිළිතුරින් කෙටියෙන්ම සඳහන් කළොත් මේ සදායතන හමුවේ ඉන්ද්‍රියන හමුවේ උපාදානස්කන්ධය හමුවේ මලමිනිය සේවාසේ කරන්න කියලා. දැකලා තියෙනවා නේද භාවනා මධ්‍යස්ථානවල හැමතැනම ගහලා තියෙන මහා කච්චායන මහරහතන් වහන්සේගේ කෙටි අනුශාසනාවක්. ඇස් සත්‍යකු මෙන් නමුත් අන්ධයකු මෙන්ද, ඕ බල ඇත්තෙකු නමුත් දුපලයකු මෙන්ද, නුවණ ඇත්තෙකු නමුත් මොහොඩයකු මෙන්ද, ඈ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඕ සදායතන හමුවේහි මලමිනියක් මෙන් වාසය කරන්න කියලා කියන්නේ. බලන්න කියන්න බලන්න මලමිනියක් කොහොමද ඉන්නේ කියලා. කොහොමද මලමිනියක් වාසය කරන්නේ මට කියන්න බලන්න මලමිනියක් ඉන්න විදිය. ඇස් වහලා. තව කියන්න. ඇයි බඩ උඩ උඩින් අත් දෙක තියාගෙන ඉන්නේ? ඔව් ඒ බඩ උඩ උඩින් අත් දෙක තියාගෙන ඉන්නවා. තව සෙලවීමක් නෑ. තව කියන්න බලන්න. මැරිච්චයි ඉන්න විදිය. කොහොමද මලමිනියක් සේවාසය කරන්න කියලා කියනවා. දැන් ඔසරේ පුතාල ගෝල් කරලා ගියා අපේ අම්මා බඩ උඩ උඩින් අත් දෙක තියාගෙන ඉන්නවා හාමුදුරනේ ඔබ වහන්සේ කියපු විදියට. මහන්සි මොකද්ද මේ උගන්වපු භාවනාව ඈ කියලා කියන්න පුළුවන්. අපේ අම්මා හෙල්ලෙන්නේ නැහැ. තව ඈ ආ කිසිම සිතුවිල්ලක් නොමැතිව අන්න හුස්ම ඉහළ බහළ යන්නේ. ඔන්න වැඩේ කරනව නම් කොහොමද මලමිනියක් ඉන්න විදිය? මලමිනියක් ඉන්න විදිය කොහොමද කියලා දැනගන්න නම් ඔය ඇත්තෝ කරන්න තියෙන්නේ මල ගෙදරක ගියපු වෙලාවක මලමිනිය කන තියෙනවනේ කනට කිට්ටු කරලා අහන්න ඒ ඊතමසේ ඉන්න විදිය කියනකෝ මට. අන්න එතකොට කියයි කොහොමද අහන්න ඕන මට ඔයා ඉන්න විදිය කියනකෝ. මොකටද අපේ හාමුදුරු ඇව්වා මට ගිහින් කියන්න කියලා අහන්න ඕන කරන්ට කිට්ටු කරලා. ආන්නේ උත්තරේ අරගෙන මෙහෙ එන්න ඕන. මොකද දෙන උත්තරේ? ඈ කිසිවක් කියන්නේ නැහැ. කිසිවක් කියන්නේ නැහැ. ඒක එහෙම කියනවද මලමිනිය? කිසිවක් කියන්නේ නැමක්. මලමිනියක්සේ වාසය කරන්න ඉගෙන ගත්තොත් ඔබට ආර්ය ශ්‍රාවකයෙක්සේ වාසය කරන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයෙක්සේ වාසය කරන්න ඉගෙන ගත්තොත් මලමිනියක්සේ වාසය කරන්නත් පුළුවන්. මලමිනිය පිටින් ඉඳන් දැකලා කියපු විදිය තමයි ඔය බොහෝ දෙනෙක් මතක් කළේ මට. එහෙමයි. ඔබ ඔය කතන්දරේ ප්‍රායෝගික වෙන්න ඕන නම් ඔබ මලමිනියක් වෙලා බලන්න ඕන. හැබැයි ඒ දවස එන්න කලින් කොහොමද මලමිනියක් වෙනා තමයි. ඕ මේ සියවසේ සියලු දෙනාම මේ මලමිනී බවට පත් වෙනවා. මට එහෙම නම් කියන්න එපා පාන්සුකුල් මං එන්නේ. එහෙම නුත් වෙන වැඩක් කරන්න හම්බෙන්නේ පාසල් වලට යනවා නිසා නේද? ඉතින් මේක නිසා අමරණීය වෙන්න අපි කතා කරන්නේ. මැරුණාම මේ වලලාන්න නෙමෙයි, අමරණීය වෙන්න මතක් කරන්නේ. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. කොහොමද මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නේ? මරණය පරාජය කරන්න ඕන. ජීවත් වෙලා ඉද්දිම මරණය පරාද කළා නම් එයා අමරණීයයි. අප්පමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමියන්ති. අමරණීයයි, මැරෙන්නේ නොමැරෙන කෙනෙක් වෙන්නයි මේ කතාව. හැබැයි අතු මැරෙන තත්ත්වයකද ඉන්නේ? තාම නොමැරෙන තත්ත්වයකට ආවේ නැද්ද? මට නම් තේරෙනවා පින්නතුනි, මම මැරෙන්නේ නැහැ. මරන්නත් බෑ, මැරෙන්නෙත් නැහැ. මොකද මේ කතාවේ තේරුම? ඔය ඇත්ත සමහරලාට දකින්න නැතුව ඇති ඒ මැරෙන්නේ නැති කෙනාව. සමහර වෙලාවට ඔය ඇත්තන්ට මැරෙන කෙනෙක් තාම පේනවා ඇත්තේ. එහෙම නෝ, එහෙමත් ඔබ තාම දැකලා නැහැ. එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ, ඔබ දැකලා නැහැ තාම. ඉතින් අපිත් දකින්න ඕන බුදුරජාණන් වහන්සේ නමක් ළඟ ඉන්නවා ලෙඩ වෙන්නේ නැති, ජරාවට පත් වෙන්නේ නැති, මරණයට පත් වෙන්නේ නැති බුදු කෙනෙක් ඉන්නවා. අන්නේ බුදුහාමුදුරුව දකින්න ඕන. තේරුණා නේද? අප්පටිම ප්‍රතිමාවක් කරන්න බැරි බුදුහාමුදුරුව ශ්‍රේෂ්ඨයි. ඔබ දකින්නවාද ඒ ප්‍රතිමාවක් නෙලන්න බැරි බුදුහාමුදුරුව? විශ්වීය බුදුහාමුදුරුව ඔබ දුටුවාද? ඒ බුදුහාමුදුරුව මේ විශ්වය තරම් දිගයි, විශ්වය තරම් උසයි, විශ්වය තරම් පළලයි. විශ්වය මොන තරම් දිගද පළලද? අනන්තං අප්පමේයං. ප්‍රමාණය කරන්න බෑ, සීමා කරන්න බෑ. එතකොට බුදු කෙනෙක්ගේ ගුණ අනන්තං අප්පමේයං කියන වචන වලින් පැහැදිලි කරා. බුදු කෙනෙකුගේ ගුණත් ආන්න ඒකයි පින්නතුනේ, අනන්තයි අප්‍රමාණයි කියන එකෙන් අදහසින් ගොඩාක් කියන සීමාව නෙමෙයි. ගොඩාක් කියන සීමාවෙන් එහාට. ඒක තේරුණාද? සීමාවක් නිම් කරන්න පුළුවන් කමක් නැතිකම, සීමාවක් නිර්ණය කරන්න බැරිකම, සීමාවක් නම් කරන්න බැරිකම. මේ ප්‍රදේශයට, මේ ගුණයට ඔබේ සිත ගොඩනගා ගත්තාද කියලා ඔබ දැන ප්‍රශ්න කරන්න. චින්තිය ලෝකයේද ඔබ සිටින්නේ, අචින්තිය ලෝකයේද? චින්තිය ලෝකය කියන්නේ නිම් ඇති. අචින්තිය ලෝකය කියන්නේ නිම් නැති. අර ගීතේකුත් තියෙන්නේ නේද, නිම් ඉම් සෙව්වා. එහෙම නේද? නිම් ඉම් සෙව්වා මාසසරේ භවයෙන් භවය කියලා නේද? දිග බලල හොයලා තියෙනවා සසරේ. ඔව්, භවයෙන් භවය හෙව්වා. අසිරිමත් විදියට එක මොහොතකදී අවබෝධ වුණා අනන්තං අප්පමේයං කියන යථාර්ථය. ඒක මහා විශ්මය ජනක ප්‍රාතිහාරයක් වෙනතුනේ, අවබෝධයක් හටගත්ත. ඒක නිම් කරන්න බෑ. නිම් කරන්න බෑ.
ඒක අවබෝධ වෙන්නේ කොයි වෙලාවද කියලා මිනිස්සුන්ට කියන්න බෑ. තමන්ම සොයාගෙන සොයාගෙන යන්න ඕන වෙනත ඉන්න එපා. මට මේ සත්‍ය ලැබෙන තුරු මම අත්හරින්නේ නෑ, මම මේක හොයනවාමයි කියලා යන්න ඕන. ඔළුව හත්කරකට පැලිලා ගියත්, ලේ සිඳිලා ගියත්, නහරවැල් මෙතනම ඕ ඇටකටුවලට ඇලිලා ගියත් මම මේක සොයාගෙන මිස නැගිරෙන්නේ නෑ කියලා. පින්නතුනි ඒ විදියට අදිෂ්ඨාන කරලා මිය ගියපු යෝගාවචරය අප්‍රමාණ ඉන්නවා ඉතිහාසයේ ඔය විදියට වීර්ය කළා. නමුත් ඒ ඇත්තන්ගේ ඉතිහාසගත කතාවක් ලියවුන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සත්‍ය අවදි කරගත්තේ නැති නිසා. එහෙම නිසා එකම එක්කෙනා නෙමෙයි මේ විදිය අදිෂ්ඨානයට ලක් කරපු බුදු පියාණන් වහන්සේ. තව බොහෝ දෙනෙක් එසේ යෝගාවචරය ලක් කළා. නමුත් ඒගොල්ලෝ කිසි කෙනෙකුට සත්‍ය මුණ ගැහුන්නේ නැතුව ඔවුන් ගස් මුල වියලී ගියා. තථාගත බුදු පියාණන් වහන්සේට එය හමු වූ නිසා ඒ වගේම පන්සාලිස් වසක් සද්ධර්මයේ ලෝකයට බෙදා දුන් නිසා අපිට ඒ සද්ධර්මය ආර්ය පරම්පරාවෙන් හැමිනි නිසා අපි ඒ ගුණය අද භුක්ති විඳිනවා. පින්නතුනි ලියලා තියෙන ධර්ම අස්සෙන් නිවන් දකින්න ලේසි නෑ. බුදුහාමුදුරු ඒ සමයේදී ඔක ලියන එකේ තේරුමක් නෑ කියලා කියන්නත් ඇත්තේ ඕක නිසා. මේක ප්‍රත්‍යක්ෂතාවයෙන් ගෙනියන්න ඕන දෙයක් නිසා මතකයෙන් ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි. පින්නතුනි ඔය ගොඩාක් දෙනෙක් මතක් කරගන්න ඔය සූත්‍ර ධර්ම අරමේ ඔක්කෝ මතකේ තියාගෙන හිටියා කියන එක. ඒ මතකේ තියාගෙන ඉන්නවා කියන එක උන්වහන්සේලාට ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි අවබෝධයටපත් වෙච්ච උතුමෙකුට. මොකද අහවල් සූත්‍රයේදී අහවල් මෙන්න මේ කාරණා ටික දේශනා කරා කියන එක ඒක මහ ලොකු අමාරුවක් නෙමෙයි. මොකද ධර්මයේ දැකපසක් කරපු නිසා හැම සූත්‍රයකම තියෙන එකම සංසිද්ධියක් නිසා ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මතක තබා ගන්න ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් බලන්න පින්නතුනේ ඔබ දාසකමෙන් නිදහස් වෙන්නේ කවද්ද කියලා. කොහෙද දාසකම, කාටද දාසකම් කරන්නේ? තණ්හා දාසෝ, තණ්හාවට දාසකම් කරනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට යටත්ව වාසය කරනවා නම් එයාට කියන්නේ මොකද්ද? දාසය. තමන්ගේ ගෙදර තමන් හාමු මහත්තයද, තමන් ගෙදර වැඩ කරන කෙනාද? දැන් බලන්න ගෙදර වැඩ කරන කෙනාට මොකද වෙන්නේ? දාසියක් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අද මේ කෑම හදන්න ගිහම ඒ කෑම හදන්න ඕන. මේ වැඩ ටික කරලා තියන්න කිව්වොත් එහේ මේ වැඩ ටික කරලා තියන්න ඕන. ඊට වැඩි දෙයක් නැහැ. ඊට වැඩි දෙයක් බෑ. ඉතින් 16ක් වෙලා තමා තුල ඉන්නවා නම් මොකද වෙන්නේ? Tamanට නිදහසක් නැහැ මනස තුල පීඩනයක් නිසා. තේරෙන්නේ? ඉතින් මේ ලෝකේ දාසයෝ ඉන්නේ. සමහර මිනිස්සු දෙයියන්ට බය ජීවත් වෙනවා. ඒ දේව ගැත්ත, දේව දාසයා, දේව දාසි නේද? දෙයියන්ට බය ජීවත් වෙනකොට දේව දාසි, දේව දාසයා. සමහර අය තව කාටද? ලෝකේ අයට බය ජීවත් වෙනවා. කාට හරි බයි ජීවත් වෙන එක මහත්යට බයි නැත්නම් නෝනට බයි එහෙම නැත්නම් අම්මා තාත්තට බයි නැත්නම් සමාජයට බයි කාට හරි බයි ජීවත් වෙනකොට ඒකේ දාසික වෙනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රයන්ට තියෙන දාසකම නිදහස් වුණා. ඔබේ සිතට තියෙන දාසකමින් නිදහස් වෙනවා. දැන් මේ ඇත්ත පින්නතුනි අලු යට ගින්දර වගේ සමහරලාට ගිනි පොකුරු හංගගෙන ඉන්නවා. ඉතින් ඕවා අවදි වෙන්නට මේ සමාජයේ පවතින ඕන. පවතිනකොට සමාජයේ තියෙන ගැටුම් ගස්ටනත් එක්ක බලන්න හිත යොදවල සිතේ අවදිය කොයි වගේද කියලා. ඒක තමයි වැදගත්. අපේ සිතේ තියෙන දියුණුව හා නොදියුණුව බලාගන්න පුළුවන්කම තියෙන අටලෝ දහම ලැබෙන කල අටලෝ දහම ලැබෙන කල ඒක සිත කොහොමද ස්පර්ශ කරන්නේ කියලා. හොඳට අවධානය යොමු කරගන්න තමන්ගේ සිතට. තමන්ට තියෙන නිරෝධ සිතක්ද එහෙම නැත්නම් නිරෝධ නොවුණු උපාදාන සිතක්ද? ඔබට තියෙන නිරෝධ සංඥාවක්ද උපාදාන සංඥාවක්ද? කොහොමද නිරෝධ සංඥාවයි උපාදාන සංඥාවයි අඳුනගන්නේ? උපාදාන සංඥා වේදනා ගෙනල්ලා දෙනවා. නිරෝධ සංඥා වේදනා ගෙනල්ලා දෙන්නේ නැහැ. නිරෝධ සංඥාවෙන් බලන එක, කටයුතු කරන එක උදාහරණයක් තියෙනවා. නමුත් ඒ උදාහරණය එච්චරම ගැළපෙන්නේ නැහැ. නමුත් ඒක ලෝකේ සාකච්ඡාවටත් අරගෙන තියෙන උදාහරණයක්. නමුත් උදාහරණයක් දක්වන්න පුළුවන් ලේසි පහසුවකුත් නෙවෙයි මේ නිරෝධ සංඥාව කියලා කියන්නේ. මොකද නිරෝධ සංඥාව කියන එක හටගන්න තැනක් නැහැ. නිරෝධ සංඥාව කියන එක පවත්වන කෙනෙක් නැහැ. නිරෝධ සංඥාව මෙන්න මෙයයි මෙහෙමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් නොයලුණු අවදියක් පවතිනවා. නොයලුණු අවදියක් පවතිනවා. ඒක මම දකිනවා කියලා කියන්න බැ. නිරෝධ සංඥාවේ මම ඉන්නවා කියලා කියන්න පුළුවන් කමක් නෑ. අන්න ඒකයි විශිෂ්ට බින්නතුනේ එතන. දැන් මේක හොයාගන්න තමන් නුවණින් විමසන්න. නිරෝධ සංඥාවේ මම ඉන්නවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එයා දැනුම අපේක්ෂා කරන්නේ නැහැ. මේ ලෝකේ මිනිස්සු දැනුම සෑහෙන අපේක්ෂා කරනවා. මොනවා දැනගත්තත් මොනවද දැනගන්න තියෙන්නේ? සුඛ දුක්ඛ උපේක්ෂා. ඒක හරමයි මෙහෙමයි 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 ඔච්චරයි. ඕනම දෙයක් කියලා කියાવી එක්කෝ එක හොඳයි එක්කෝ එක නරකයි කියයි. දැන් සාරිණාංශය කෙනකින් අහලා අහන මොනෝ එකක් හරි එකක් අහලා ඒක හොඳයිද නරකයිද කියලා අහන එක්කෝ හොඳයි කියයි එක්කෝ නරකයි කියයි එක්කෝ මධ්‍යස්ථයි කියයි. ඒක නේද අපිට ලැබෙන්නේ? ඒක තමයි ලැබෙන්නේ. මුළු ලෝකෙම අහලා බැලුවා එක්කෝ එක්කෝ හොඳයි එක්කෝ නරකයි එක්කෝ මධ්‍යස්ථයි කියනවා. අපිට මේ ලෝකේ පින්නතුනේ හරියට අවබෝධ කරගත්තාම ජයක් පරාජයක් නැහැ කියලා කාටවත් පුළුවන් ද අපිට ජයග්‍රහණ උගන්වන්න? දැන් මේ ලෝකේ හරියට උගන්වන්න මහන්සි වෙනවා මේ පෝසත් වෙන්න, ධනවත් වෙන්න, දියුණු වෙන්න, ඒක තමයි ජයග්‍රහණය කියලා. ඉතින් මේ පෝසත් වෙච්ච අයගෙන් ඇහුවාම මේක ජයග්‍රහණයද කියලා ඒ මිනිස්සු මොකද කියන්නේ? ඒ මිනිස්සු කියනවා අනේ හඳුනනේ මොන ජයග්‍රහණයක්ද, නිකන් දැන් මං කොටියගේ වලි ගියල්ලා ගත්තා වගේ ඉන්නේ කියනවා. තේරුණා නේද? අතහැරියොත් මොකද වෙන්නේ? අතහැරියොත් කොටියක් හරනවා. ඒක නිසා දැන් අතහරින්න බැරි කමට අල්ලන් ඉන්නවා වගේ වැඩක් වෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේ අපිට කියන්න පුළුවන් කමක් නැහැ මේ ධනයෙන් ආඩ්‍ය වුණාම ජයග්‍රහණයයි, බලෙන් ආඩ්‍ය වුණාම ජයග්‍රහණය කියන්න බෑ. ඒවා හරි වේදනාකාරී දේවල්. නිසා තමන් ඉන්න තැන ඉඳලා නිවන් දකින්න, සත්‍ය අවබෝධ කරගන්න. එතකොට සියල්ලට පිළියම එතන තියෙනවා. දැන් මේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා ඒ නිරෝධ සංඥාවට එන්න පුළුවන්. නමුත් ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා කියන්නේ අන්න මම වීම. ඒක නිකන් බොරු කියනවා වගේ වැඩක්. තේරුණා නේද? තේරුණා නේද? බොරු කියනවා වගේ වැඩ. දැන් මේ මමත්වයේ ඉක්මවා ගියපු කෙනෙකුට ගොඩක් වෙලාවට මේක හිතන්න පින්නතුන්ට ගැඹුරින් හිතන්න මේ කරුණු කියන්නේ අවබෝධ කරගන්න අමාරුයි අපහසුයි තමයි ඒක අපි දන්නවා. නමුත් මහන්සි වෙන්නේ විට ඔබගේ චින්තාමේ ප්‍රඥාව වැඩි දියුණු වෙනවා, හිතන තරමට වැඩි දියුණු වෙනවා. අපහසු වුණාට හිතන්න පුරුදු වෙන්න. සැබවින්ම මම මගේ නොවේ කියන ආත්මය නොවේ කියන තැනට පත් වෙච්ච කෙනෙකුට කියන්න බෑ මම මගේ ආත්මය නොවේ කියලා. පින්නතුනේ මේ කාරණේ ඒ වයක් වචන පේලිය ප්‍රකාශ කිරීමට හැකියාව තියෙන්නෙම මම මගේ ආත්මය කොටගත් කෙනෙකුට පමණයි. මේක හිතන කාරණයක් තියෙනවා පින්නතුන. තේරෙන කාරණයක් තියෙනවා. මොකද්ද? මම මගේ ආත්මය නොවේ කියලා ප්‍රකාශනයක් කරන්න පුළුවන් කමක් නැහැ මම මගේ ආත්මය නොවේ කියන தത്വයට පත් වුණ කෙනාට අම්මගේ ආත්මය නොවේ කියලා පත් වෙච්ච කෙනෙකුට ප්‍රකාශනයක් කරන්න පුළුවන් කමක් නැහැ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මෙහෙම කියන්න බෑ. දැන් අපි දැනගත්ත ධර්ම කරුණු පින්නතුන් මේ සමාජය තුළ දේවල් දැනගත්ත දේවල් වලට වඩා වෙනස්. දැන් බුදුහාමුදුරුව මතු නූපදීත උපදීත කියලා ඇහුවාම ලැබිච්ච උත්තරේ මොකද්ද? එසේ දේශනා කර නැත කියන වචනේ. බුදුහාමුදුරු කිසි වෙලාවක මතක් කරේ නැහැ මට උපතක් නැහැ කියන කතාවක්. උපතක් තියෙනවා කියන කතාවක්. එහෙම කතාවක් කිව්වොත් ඒක මහා දෘෂ්ටිදරයි, දෘෂ්ටිගතයි. උපතක් ඇත කියන ප්‍රකාශය කරන්නත් බෑ. උපතක් නැත කියන ප්‍රකාශය කරන්නත් බෑ. උපතක් ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියන ප්‍රකාශය කරන්නත් බෑ. දැන් යමක් හිතන්න බලන්න. මොකක්ද ඒකින් අපිට කියාදෙන පාඩම? මේ සත්වයාගේ මොළෙහි චින්තාමය රටාව ගමන් කරන්න එක්තරා ලෞකික රටාවකට. ඒ රටාව වෙනස් කරලා ලෝකෝත්තර රටාවකට ගැනීම තමයි සද්ධර්මයේ පරමාර්ථය. ඒකට කියන්නේ විශිෂ්ට ඥානය. ඉතින් විශිෂ්ට ඥානය කියන එක අවදි කරන්නේ නැතුව විශිෂ්ට ඥානයෙන් දැකිය යුතු නිර්වාණය දකින්න බෑ. අධිචිත්තය අවදි කරගන්නේ නැතුව, විශිෂ්ට චිත්තයකට පත් වෙන්නේ නැතුව සාමාන්‍ය ලෞකික චිත්තෙන් නිවන් දකින්න බෑ පින්නතුනේ. ඉතින් මේ නිවන තේරෙන්නේ නැත්තේ ගොඩක් උදවියට. මේ ඇත්තෝ බලන්නේ මොකද? මොකෙන්ද බලන්නේ? අර ඉන්ද්‍රියන් වලින් බලන්නේ, සාමාන්‍ය චිත්තෙන් බලන්නේ, සාමාන්‍ය ඥානයෙන් බලන්න පිළිතුරු. ඉතින් නිවන කවදාවත් පේන්නේ නැහැ, දකින්නේ නැහැ. ඉතින් පින්නතුන් ජීවිතේ සාමාන්‍ය වැටුපක් ලබන්න දවසට පැය 8ක් වැඩ කරන්න පුළුවන් නේ? සාමාන්‍ය වැටුපක් ලබන්න පැය 8ක් වැඩ කරන්න සූදානම්. මුළු සංසාරෙම ජය ගන්න නිවන් දකින්න පෑටක් වැඩ කරන්න. පෑටක් විදර්ශනා වේදෙන්න, පෑටක් භාවනා වේදෙන්න, පෑටක් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සමහර අය කියවුවාම දවසේ වැටුප කීයද කියලා, ඉතින් රුපියල් 1000යි කියනවා, 2000යි කියනවා. ඉතින් ඔය වගේ ගණන් තමයි තියෙන්නේ සාමාන්‍ය වැටුප් ලබන අයට. ඉතින් මං කියන්න කැමති, පැය 8ක් ඔබ භාවනාවේ යෙදෙනවා නම් මං 2000ක් දෙන්න. නැත්තම් මහත්තයර හරි කියන්න පුළුවන්, නෝනා අද දවසේ පැය 8ක් ඔයා භාවනාව යෙදෙන්න ඕන, මේ විදර්ශනාව යෙදෙන්න ඕන, සද්ධර්මයානු භාවනා කියලා හොඳට මතක තියාගන්න. මේ ලංකාවේ භාවනාවල් තියෙනවා පින්නතුනි ගොඩාක් තියෙනවා, දහස් ගාණක් තියෙනවා, ලෝකෙ මිලියන ගාණක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ මොනවා හරි භාවනා කියන වචනේ දුනයි කියලා ඒ ඔක්කොම නිවන් දකින්නේවා නෙවෙයි පින්නතුනි, නරකටත් හදපු භාවනාවල් තියෙනවා. තේරෙනනේ? ආම මනස විකෘති වෙන භාවනාවලුත් තියෙනවා. නුවණ වර්ධනය වෙන භාවනා තියෙනවා, නුවණ හීන වෙන භාවනා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු භාවනාව එහෙම මේ නීතියක් එහෙම දාලා අපිට එහෙම දුන්න එකක් නෙමේ. ස්වාධීන නිදහස් ගවේෂකයෙකු ළඟ තියෙන, චින්තකයෙකු ළඟ තියෙන විදර්ශනාව. තේරුණාද? ස්වාධීනයි කියලා ඔබට ඕන එකක් හිතන්න කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. තමන් නිදහස් භාවයකින් ඉඳගෙන හරි වැරද්ද සෙවීම. ස්වාධීන චින්තකයෙකු, ස්වාධීන ගවේෂකයෙකු ළඟ තිබිය යුතු ඒ විදර්ශනාව. මොනවද සොයන්නේ? මේ ජීවිතයේ දුක නම් කවරක්ද? දුක හැදීමට කවරක් හේතු වුවාද? එහි නිරෝධයක් ඇද්ද? එහි නිරෝධයට ගමන් කිරීමට ප්‍රතිපදාවක් ඇද්ද කියලා කල්පනා කරලා එයාගේ ජීවිතයේ විමුක්තිය දරා ගන්නවා. ඒ කියන්නේ සිත ගලව ගන්නවා පින්නතුනේ දුකෙන්. මට ඉස්සර තේරුනේ පින්නතුනේ මේ දුකේ සිත ඇලිලා දුක් විඳිනවා කියලා. හරි අමාරුවෙන් ගලව ගත්තේ. වේදනාවේ සිත ඇලිලා විඳවනවා. තේරුණාද? ඔයාටත් තේරෙන්නේ නැද්ද වේදනාවේ ඇලුණු සිත නිකන් ගින්නක පිච්චෙනවා වගේ? එහෙමයි. දැන් ඔක ලොකු වෙනසක් නැහැ පින්නතුනේ. සුඛ වේදනාවේ, දුක්ඛ වේදනාවේ මේ මිලින්ද ප්‍රශ්නවල, මේ මිලිදු රජුරුවන්ගේ ප්‍රශ්නවල තියෙනවා මේ උදාහරණයක් දක්වලා නාගසේන මහරහතන් වහන්සේ මේ සුඛ වේදනාවේ දැවීමයි දුක් වේදනාවේ දැවීමයි උදාහරණයක් දක්වලා තියෙනවා. ඔබේ අතට දෙනවා එක අතකට අයිස් කැටයක් දෙනවා, තව අතකට ගිනි අඟුරක් දෙනවා. දීලා දෙකම මිටි කරගන්න කියනවා. අපිට මේ දෙකම මිටි කරගෙන ඉන්න පුළුවන් දේවල්ද? දෙකම බෑ. අයිස් කැටෙත් මිටි කරගෙන ඉන්න බෑ. ඒකෙනුත් පිච්චෙනවා. ඔව්, ගිනි අඟුරු මිටි කරගෙන ඉන්නත් බෑ. ඒකෙනුත් පිච්චෙනවා. ඉතින් ගිනි අඟුරු නම් මිටි කරගෙන ඉන්න එකේ පිච්චිල්ල වැඩි කියලා ඕනනම් කියන්න පුළුවන්. නමුත් ඇත්තටම අයිස් කැටෙත් අපිට වැඩි වෙලාවක් තියාගෙන ඉන්න පුළුවන් කම නැහැ. ඒකෙනුත් පිච්චෙනවා. දැන් එහෙමනම් මොකද අපි කරන්නේ? මේ දෙකම අත්හරිනවා. ගිනි අඟුරත් අත්හරිනවා, අයිස් කැටයත් අත්හරිනවා. මේක දරාගෙන ඉන්න එකද මේ වැදගත් වෙන්නේ? මේක අත්හරින එක. ඊට පස්සේ ඉතින් කියන්න පුළුවන් හාමුදුරනේ කිසිම බැඳීමක් එතකොට කවුරුවක්වත් මට නැති වෙනවනේ. ඈ? කවුරුවක්වත් මට නැති වෙනවනේ. එතකොට පාළු ගිනි. දැන් මගෙත් එහෙම අදහසක් ඒ දවස්වල ආවා වෙනතුනේ. එතකොට මම මේ දේවල් ඔක්කොම අත්හැරියාම එතකොට නිවන් දකින්නෙත් මන් නෙමෙයිනේ. වැඩක් තියනවද? ඈ? නිවන් දකින්නෙත් මන් නෙමෙයි, වැඩක් තියනවද? සතුටුද? පින්තුනේ මේ ගම්බීර ධර්මය මහරහතන් වහන්සේලාට තියෙන ජීවිතේ කැප කරලා ජීවිත අවබෝධය සඳහාම ගමන් කරන මහා ආරද්ධ වීරයක් තියෙන පුරුෂයන් සඳහා පුජ්‍යලයන් සඳහා නම් වෙච්ච ධර්මයක් මේ දේශනා කරන්නේ. සමහර විටක මට තේරෙනවා මේක දරා ගන්න බැරි දෙයක්. හරියට මං අර පුංචි ළමයෙකුට සිවිඳි කොට්ටයක් උස්සන්න කියනවා වගේ වැඩක් කියලා මටම තේරෙනවා. තේරෙනානේ පුංචි මලදරුවෙකුට කියනවා කිලෝ 50යි සිවිඳි කොට්ටයක් උස්සන්න කියලා. මේ පොඩි එකා මොකද කරන්නේ? ඒ උස්සන්න යනවා, ඌට උස්ස ගන්න බෑ ඒක. උස්සලා කරෙන් දියන්න බලනවා, කරෙන් දිබ්බාම සිවිඳි කොට්ටෙම වැහෙනවා පොඩි එකාව. එහෙම තියන්න කිව්වොත් බෑනේ, පුංචි කාට බෑ. ඉතින් අන්න ඒ වගේ සමහර වෙලාවකට අපිට හිතෙනවා මේ පොඩි ළමයෙකුට සිවිඳි කොට්ටයක් උස්සන්න කියනෝ වගේ වැඩක් නේද මේක? මේක මේගොල්ලන්ට ගැඹුරු වැඩි නේද කියලා හිතෙනවා. නමුත් මේ පොඩි කාලෙම මේ හුරුව නමුත් පුරුද්ද ඇති කරගන්න මහන්සි වුණොත් එයාට පුළුවන්. දැන් අපි දැකලා තියෙනවා ඒ සර්කස් කණ්ඩායම් වල ඒගොල්ලන්ගේ පවුල් වල ඉන්න පොඩි දරුව පුංචිම කාලේ ඉඳලම ඒගොල්ලන්ට කරණම් ගහන්න නේද, සමබරව ඇවිදින්න, ඇගේ නම්‍යතාවය හදන්න වැඩ කටයුතු කරනවා. නමුත් අපි අනිත් ළමයින්ගේ ඒක දකින්නේ නැහැ. ඒ හැකියාව පොඩි කාලේ ඉඳලම පුරුදු කරපු නිසා ඇත්තෝ අනිත් අයට වඩා දෙයක් කරනවා පුංචිම කාලේදීම ඒ සර්කස් කණ්ඩායම් වල වැඩ කරනවා. ඒ ඒ වගේ පින්නතුන්ට මේ අඳින්න බැරි බර හරේ පින්නතුන්ට ටිකෙන් ටික හුරු කරන්නේ පින්නතුන් යම් කාලයක් වේදෙනකොට ධර්මයේ තුල මේක සරල බවට පත් වෙනවා. එස ධර්මය අහන්න ඕන. එවිට මේක සරල බවට පත් වෙනවා. නමුත් මේ Nirodha sahagata ස්වභාවය සරල කළ දේශනා කරන්න බෑ. මේ Nirodhagat ස්වභාවය එසේමයි. දැන් කන්දක් ගැන කියද්දි කන්ද කෙටි කරලා කියනවත් මිටි කරලා කියනවත් දැන් කන්ද කන්ද විදිහට කියන්න වෙනවා. ඉතින් ඒ වගේ අපිට මේක ධර්මයේ එහෙම පොඩි කරන්න බෑ. ඒකේ බර ඒ විදිහටම තියෙනවා පින්නතුන. ඒකේ බර එහෙමමයි. නමුත් මට තේරෙන්නේ නැහැ කියන ප්‍රශ්නයට වැටෙන්න එපා. තේරෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ වෙනුවට මට වීර්ය උපදවා ගන්න කියලා හිතන්න. දැන් සිරිපාද නගිද්දි මුළු කන්දම ගැන හිතන්න ගියොත් අනේ මට බෑ කොළෝ මං ආයි බයින්නම් කියලා බහිනවා. අපිටත් එහෙම හිතලා තියෙනවා. කන්ද දුර වැඩි කියලා හිතන්න. නෑ මම ඊට පස්සේ හිතුවා මම මුළු කන්දම ගැන හිතන්නේ ඊළඟ පඩිය ගැන විතරක් හිතනවා කියලා. තේරෙන නේද? ඊළඟ පඩිය විතර දකිනවා. නැගලා ගිහිල්ලා ආයි මහන්සි වුණා වෙහෙසනේ වනවා. තවයත් සිරිපාද නගින්න ගැන ගියත් එහෙම හිතන්නේ. ඒක පාඩ පඩි 2000ක් ගැන හිතුවොත් මොකද වෙන්නේ? එහෙම හිතුවොත් එහෙම බර වැඩි. එතකොට එහෙම හිතන්න එපා. මේ අද මට පොඩ්ඩක් අවබෝධ කරගන්න අද චුට්ටක් කොටසක් අවබෝධ කරගන්න කියලා හිතන්න. ආන් එවිට ඔබට ඉස්සරහට වැඩෙන්න පුළුවන්කම තියෙනවා. මට තේරුණා නිකන් මේක නම් අපිට තේරෙන එකක් නෙමෙයි. මේ පිනක් දහමක් කරගෙන අපි මිසරේ ඉඳලා ඈ අපේ ওই පන්සලේ හාමුදුරු කියන විදිහකට ඉඳලා මේ මැරල යන හොඳයි මේක ගැන හිතන්න ගියොත් නිකන් ඔළුවත් තරක් වෙන්නේ නැහැ කියලා. ඒව නිකන් සිතුවිලි නිකන් පවතිනවා වගේ කියලා මට නිකන් තේරුණා. ඒකෙත් ඉතින් ඇත්ත බලනකොට කතාව නේද? එහෙම හිතන්න ගැඹුරුයි තමයි. නමුත් එවලේ පොඩි දෙයක් අවබෝධ කරගෙන සතුට වෙන්න. මම අද පරිමේයෙන් ඒ කියන தත්ත්වය අවබෝධ කරගත්තේ නැති වුණාට මම අද මේ කාරණේ අවබෝධ කරගත්තා කියලා. දැන් සහතන් වහන්සේලාගේ ස්වභාවය ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වභාවය සමහර අය ඉගෙනගෙන ඒ විදියට ඉන්න බලනවා. ඒ විදියට ඉන්න අවශ්‍ය නැහැ. සහතන් වහන්සේ උවමනාවෙන් ආයාසයෙන් ප්‍රගුණ කරන්නා වූ දෙයක් නැත. මොකද වචනේ? ආර්ය ශ්‍රාවකෙක් ඌමනාවෙන් සහ ආයාසයෙන් ප්‍රගුණ කරන්නා වූ දෙයක් නැත. එහෙමනම් මම රහතන් වහන්සේ මෙන් ඉන්න ඕනේ කියන තැන මොකද තියෙන්නේ? ආයාසයෙන් සහ ඌමනාවෙන් ප්‍රගුණ කරන දෙයක්. එහෙමනම් ඒක හරිද? හා? හරි නෑ, වැරදි. ඒ වැරද්ද ආයි කරන්න එපා. එහෙමනම් ආර්ය ශ්‍රාවකේ රහතන් වහන්සේ කෙනෙක් ආයාසයෙන් ප්‍රගුණ කරන්නා වූ දෙයක් නැත. ආයාසයෙන් ප්‍රගුණ කරන දෙයක් නැහැ. ඌමනාවෙන් ප්‍රගුණ කරන දෙයක් නැහැ. ස්වභාවයෙන් පැවැත්මක් විතරයි. මොකද ස්වභාවයේ පැවැත්ම කියලා කියන්නේ? බලන්න ස්වභාවික පැවැත්ම කියන එක පැහැදිලි කරන්න බලන්න. ලෞකිකත්වයෙන් මිදුණු තැන ස්වභාවිකත්වයට පත් වීම. මං අහන්නේ ස්වභාවික පැවැත්ම කියන්නේ මොකද්ද කියලා. නිරායාසය කරන්න කෙනෙකුත් නැහැ, කරන්න දෙයක්කුත් නැහැ. දැන් මේ උපාසකම්මල කියන ඒවා තේරෙනවද අනිත් ඇත්තන්ට? කරන්න කෙනෙකුත් නැහැලු, කරන්න දෙයක්කුත් නැහැලු. එතකොට හරිද වැරදිද? ඒක හරිද වැරදිද? කට්ටිය ගල් මේ ලෝකය හරි වැරදි කියලා ගන්නකම් අපිට ස්වභාවික වෙන්න බෑනේ. මම වුණොත් තමයි හරි වැරදි කියලා ගන්නෙ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා පින්නතුනේ, ජලය වාගේ වාසය කරන්න. ඇයි කියනහනො? ඇයි මහණෙනි ජලයට තුවාල කුණු වෙච්ච ඒවා ගිනිල්ල හොදනෝ ගංගාවල්වල? පිරිසුදු දෑත් දානවා, සුවඳ මල්, සුවඳ දූප ඕව දානවනේ, ඒවත් දානවා ජලයට. ඊට පස්සේ කුල කුල හීන මිනිස්සු ජලේ නානවා ඇවිල්ලා. ඒවත් දානවා. එහෙම ප්‍රශ්නේ නෑ. ඉතින් ජලයේ හැමදේම සමසිතින් බාර ගන්නවා වගේනේ කියලා බුදුහාමුදුර උදාහරණ දක්වන මේ ගංගා නම් නදී වගේ මේ වාසය කරන්න. ජලයේ මෙන් වාසය කරන්න. හැබැයි ඒක හිතල කරන දෙයක් නෙමෙයි කියලා හොඳට මතක තියාගන්න. දැන් ගඟ හිතලද කරන්නේ ඒක? දැන් ඔබ හිතල කරන්න කියෝ. මං ඕව ගණන් ගන්නෑ. මං ඔතින් සමසිතින් වාසය කරන ඒක මෝඩ වැඩක් වෙනතුන. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතල කරන්න බෑ. ඒකෝ මහ බොලෝ වාගේ වාසය කරන්න. ඇයි කියලා? ඇයි මහ පොළොවේ නරක දේවලුත් දානවානේ, හොඳ දේවලුත් දානවා. මේ මහ පොළොවේ තමයි මැණික් තියෙන්නේ, මුතු තියෙන්නේ, මේ ඔක්කොම රන් රිදී තියෙන්නේ මේ මහ පොළොවේ. මේ වගේම ඔක්කොම කැතගුණ තියෙන්නේ මේ මහ පොළොවේ. ඒ ඔක්කොම සමසිතේ මහ පොළොව බාර ගන්නවා වගේ අන්න බුදුවරුන්ගේ සිත, රාහතුන්ගේ සිත, ආර්ය ශ්‍රාවකයන්ගේ සිත මහණෙනි මහ පොළොව වගේ කියනවා. හැබැයි ඉතින් ඕක හිතලා මම මහ පොළොව වගේ ඉන්න ඕන කියලා කිව්වයි කියලා හිතලා මේ වෙන්නේ නෑ. අර එහෙම සංවර වෙච්ච පුජ්‍යල සංවර වෙච්ච හාමුදුරුවරු එහෙම ඉන්නවා. අම්මෝ මෛත්‍රිය කියලා කතා කරනවා නම් තමයි වැඩ බලන්න ඕන ක්‍රියා කරන්න ගියාම. කෙලින්ම මේ ඔසාමා බිල්ලාඩන් වගේ වැඩ. වැඩ කරන්න ගියාම බබා කරන්න වගේ වෙනවා. ඒ නිසා එහෙම ඉන්න බෑ. එතකොට තව අවස්ථාවක දේශනා කරන බුදුහාමුදුරු පින්නතුන්ට ඒ මතක් වෙන ගැළපෙන කොටස් ශනිකෝ මතක් කරලා දේශනා කරන්න පින්නතුන්ට සුළඟ වගේ වාසය කරන්න කියනවා. ඉතින් සුළඟ හමාගෙන යද්දී ඒක පිරිසුදු දෙය, අපිරිසුදු දෙය, දුගඳ දුගඳ ඔක්කොම හමාගෙන යනවා. නමුත් එහෙම වේදනයක් කරන්නේ නැහැ. මේ தත්ත්වේ වාසය කරන්න හැකියාව ලැබෙන්නේ පින්නතුනේ සිත නිරෝධ කළාට පස්සේ. සිත නිරෝධ කළාට පස්සේ ඇයි මේ සිතේ පින්නතුනේ ඇලෙන්නේ නැහැ? ඒ නිසා සිත පළවා හරින්න තමන්ට හැකියාව තියෙන ඕන, දෘෂ්ටි පළවා හරින්න හැකියාව තියෙන ඕන. අවසාන දෘෂ්ටියත් එළවා දැමුවොත් ඔබ නිදහස්. අවසාන දෘෂ්ටිය ඔබේ ඇඟින් යන දවසට පොළොව දෙදරාගෙන යන්නේ. තේරුණා නේද? අවසාන දෘෂ්ටියත් අත්හරින්න වෙනකොට වෙනතුනි හදවතේ ගැස්ම වැඩි වෙනවා. දැන් කුඹුවට තියෙන හොඳට ආදරණීය කෙනෙක්ව දාලා රටින් ඈතට අවුරුදු 10කට විතර යන සිද්ධ වුණොත් එහෙම හදවතේ ගැස්ම වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඒක තමයි බැඳීම් වලින් වෙනවීමේ ස්වභාවය. එතකොට සදාතනික විදියට ආයි දෘෂ්ටි නොගන්නා තැනට පින්නතුනේ අවසාන දෘෂ්ටිය අත්හරින කොටත් හදවතේ වේගය වැඩි වෙනවා. ඒකට බය වෙන්න එපා. ඉතින් මේ දෘෂ්ටියක් නැති වුණාට පස්සේ මම කියලා කෙනෙක් මෙතන ජීවත් වෙන්නේ නැහැ නේද? මමත්වය නැමැති මරණය, මමත්වයේ මරණය, පංචස්කන්ධ මරණය නෙමෙයි කෙලෙස් වල මරණය මෙතන සිද්ධ වෙනවා කියලා පේනකොට හදවත සලිත වෙනවා, ඇඟ ගැහෙන්න පටන් ගන්නවා. ඉතින් සමහර අයගේ ඇඟ ගැහිලා සලිත වෙලා පිට වෙනවා, සමහර අයගේ ඇඟ ගැහිලා සලිත වෙලා ආයි උපාදානයට වැටෙනවා. හරියට පරිස්සම් වෙන්න ඕන ඒකේදී. එනිසා අපිට කියන්න බෑ එහෙම ඇඟ ගැහිලා සලිත වෙලා මේ වෙච්ච ගමන් හිතන්න එපා මේ 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 අරය වෙවුලුව එහෙනම් දැක්ක තමයි කියලා. ඒ හිතන්න බෑ. ඒක එහෙම වෙලා යාට ඒක එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ පැත්තට යටෙන්නත් පුළුවන්, මේ පැත්තට ආයි වැටෙන්නත් පුළුවන්. ඒකයි තියෙන්නේ. හිර වෙනවා. ඉතින් සමහර අයගේ මේක ගිහිල්ලා මේක ගුලිය වගේ සමහරලාට ඇඟෙත් තේරෙනවා. සක්කාය දිට්ඨිය උලේ සමහර අයගේ පපුවේ හිර වෙලා වගේ තියෙනවා කියනවා. සමහර අයගේ උරහිල වෙලා තියෙනවා, සමහර අයගේ ඔළුවේ හිර වෙලා තියෙනවා වගේ කියනවා. ඒක එක්තරා විදියක දැනෙන ස්වභාවයකුත් තියෙනවා වෙනතුනේ. ඉතින් මේවා කියන්න පුළුවන්කම තියෙන ප්‍රායෝගික ධර්මය හදාරණයට විතරයි. පොතෙන් පමණක් හදාරපු මේ මෝඩයන්ට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සද්ධර්මයේ ප්‍රායෝගික කරද්දී එවැනි නිකන් අත්දැකීමක් වගේ දෙයක් තමන්න තේරෙනවා. ඒ දෘෂ්ටිගත ශක්තිය. එහෙම එකක් වෙනවා පිළිතුර. ඒ අවස්ථාවේදී බය නොවී ඉන්න ඉගෙන ගන්න ඕන. බය නොවී ඉගෙන ඉන්න කියලා එක අපි නිරන්තරයෙන්ම අපිට පාඩමක් හැටියට ලැබුණා. එහෙම මරණය වගේ අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී බය නොවී ඉන්න, ගැස්සෙන්න එපා, ස්වභාවයට ඉඩ දීලා ඒක මිස් කරගන්න එපා. එතෙන්ට ඉඩ දීලා ඉන්න කිව්වහම ඒක ඇඟින් පිටත් වෙලා යනවා. එතන ඒක අපිට තේරෙනවා. මට ඒ විදුලිය වගේ එක පටන් ගත්තේ මාපුට ඇඟිල්ලෙන්. එකපාරට ඒ අවසාන දෘෂ්ටි අත්හරින තැනම ටක් ගාලා මුළු ඇඟෙම්ම පටන් ගන්නවා. මාපුට ඇඟිල්ලෙන් පටන් ගත්තේ විදුලි බලයක් වගේ එකක්. එන්න කෙලින්ම ඒක කකුල් දෙක මැදින් ඇවිල්ලා හරියට නිකන් පින්නතේ අර බටයක් ඇතුළේ රබර් බටයක් ඇතුළේ ටිකක් ලොකු නිකන් බෝලයක් ගිල් බෝලයක් වගේ එකක් යවුවොත් එහෙම යන විදිය කියන්නකෝ මට. අර නිකන් බටේ මෙහෙම පළල් වීගෙන ඔහොම යනවනේ ඒක ඇතුළේ තින් ආන්න ඒ වගේ අත්දැකීමක්. උදාහරණයක් දැන් දැක්කුවේ ලේසි වෙන්න. එහෙම යම් කිසි දෙයක් මේක ඇතුළේ එනවා මේක ප්‍රසාරණය කරගෙන කියලා තේරෙනවා. ඉතින් අපි ඉගෙනගෙන තිබුණ නිසා ඒ වගේම මැරෙන එක හොඳයි ධර්මයේ නැත්තක් කියන තැන හිටපු නිසා අපි මැරෙන්න බය වෙලා හිටියේ නෑ. අපි ජීවිතේ ධර්මයේ වෙනුවෙන් කැප කළ හිටියේ ධර්මයේ අත්දකින්න. ඉතින් එවැනි කැපවීමක් කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් ගිහියෙක් මේ සමාජය හොයාගන්න හරි අමාරුයි. අපි මහනුවරේ උපාධි ගන්නවත්, රස්සාවල් කරන්නවත්, පන්සල් කරන්නවත්, පන්සල් අල්ල ගන්නවත්, දේපළ රැස් කරන්නවත්, කීර්ති ප්‍රශංසා ගන්නවත්, මාධ්‍යවල පෙනී හිටින්නවත් නෙමෙයි, දේශපාලනය කරන්නවත් නෙමෙයි මහණුනේ. අපි මහණුනේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්හායි කියලා තමයි මම මහණුනේ. සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස, සියලු දුකින් නිදහස් වීම පිණිස කියලායි මහණුනේ. ඉතින් අනෙත් භික්ෂුන් වහන්සේලාත් මං හිතන්නේ මහණ වෙනකොට ඔය ගාථා වෙන්න ඕන කියන්නේ. ඒක අවබෝධ කරගන්න. හැබැයි ඉතින් මොකද පිටින් බලන කෙනාට තේරෙන්නේ නැහැ සත්‍ය අවබෝධ කරගන්න නැද්ද කියලා. මේ පාවිච්චි කරන වාහනයෙන් ඉන්න මේ පන්සලෙන් දාන සෙරප්පු දෙකෙන් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දිහා පිටින් බැලුවොත් එහෙම අවබෝධ කරගන්න විදිය නම් සම්පූර්ණයෙන්ම ඕ වැරදි. පිටින් බැලුවාම නම් හිතෙන්නේ මේ යකා හොඳට කාලා බීලා හරි ජොලියේ ඉන්නවා කියලා. ඔය සමහර ආමදුරුත් ගිහින් කියනවලු ආනන්ද ආමදුරු මාර එනේ හොඳ ජීප් එකක් තියන ලොකු මන්දලක් අතම් මාර සැපටිනවා කියලා තමයි කියන්නේ. ඒ උන්වහන්සේලා පතන විදිය සහ හිතන විදිය, කල්පනා කරන විදිය. ඒක ඉතින් ඒ මෝඩ අර පංචස්කන්ධයේ සහ වචී පරම විදියට වචනේ පමණක් හිතලා කල්පනා කරන උදවිය. හැබැයි මම මේ වචනයෙන් අනිත් කෙනාව අපිව රීඩ් කරන්නේ කොයි විදිහටද කියලා හැම තිස්සෙම මම දකිනවා. ඉතින් අසත්පුරුෂයෙක් අසත්පුරුෂ විදියට අපිව හඳුනාගත්තයි කියලා අපිට ඇති ප්‍රශ්නයක් නෑ. කවුරු හරි අපහැදෙනකොට මිනිහගේ හිතේ මිනිහා අපහැදුනහම අපිට ලොකු පාඩුවක් ඇති කියලා. මට මේ ලෝකේ මොන මිනිස්සයා අපහැදුනත් ප්‍රශ්නයක් නෑ. මට කිසි ප්‍රශ්නයක් නෑ. මං ඇල්ලවතුර ටිකක් බීලා ජීවත් වෙන්න ඉගෙනගෙන තියෙන්නේ. තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් කාගේවත් මට උදව් ඕනේ නැහැ කියන දන මම වැඩ ඉන්නවා. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මට කවුරු අපහැදුනොත් මට මොකද? මං ගහක් මුල ඉන්නත් ඉගෙනගෙන තියෙනවා නම්, සෝම් පිටින් ජීවත් වෙන්නත් ඉගෙනගෙන තියෙනවා නම් ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා කවුරු හරි මට අපහැදුනොත් එහෙම මිනිහා හිතනවා නම් මං ඔන්න අපහැදීමෙන් ඉන්නේ. මට දැන් සෑහෙන අලාභ වෙයි. තුරුණුවන් ගිරෙහි අපහැදුනොත් ඒ අපහැදුණු පුජ්‍යලයාට අලාභ වෙනවා මිසක් තුරුණුවන්ට අලාභ වෙන්නේ නෑ. අපහදවන්නයි හිටියා, අපහැදෙන සිත් ඕන තරම් ආවා නෑ. ඕන තරම් අපිට මුළු ශාසනයේ මෙපා වෙන්න අපහැදෙන්නට ඕන තරම් මේ ශාසනයේ දේවල් අපි දැක්කා. ඒව දැක්කයි කියලා ඒවට අපි අපහැදෙන්නේ නෑ. සාසනය කියන්නේ ඒක නෙමෙයි. ධර්මය කියන්නේ දැන් සමහර මාතෘ හාමුදුරු සමස්තයක් කෙරෙහි අප හැදිලා ඉන්න එක හාමුදුරු කෙනෙක් හරි දෙන්නෙක් හරි මොනවා හරි කරන දේවල් හරි يعني එයා හිතන විදියට කල්පනා කරලා. ඒක ධර්මය කියන්නේ වෙනම දෙයක්. ඒක වෙනම දකින්න ඕන දෙයක් වෙනුත් නෙමෙයි. ඒ නිසා ඔබ ධර්මය ගන්න. දැන් අපි පුරුදු වෙලා ඉන්නවා අඹ ගෙඩියක් ගෙනල්ලා අඹ ගෙඩියේ කොටසක් කුණු වෙලා නම් ඒ කොටස කපලා දාලා හොඳට ටික කන්න. එතකොට අපි ධර්මයේ ගන්න ගියාම ඒ ක්‍රියාවම ඒ න්‍යායම අනුගමනය කරන්න පුළුවන් නේද? දැන් හොඳ උදාහරණයක් වශයෙන් කියනවා නම් හරි ආනන්ද හාමුදුරන්ගේ මම මේ කොටසට කැමති නෑ. ඒ කොටස කපලා දාලා අනිත් කොටස ගන්න එකනේ තියෙන්නේ නේද? එච්චරයි කරන්නේ. දැන් මේ දායකයෝ ගත්තත් මම එහෙමයි. මේ දායකයාගේ මේ කොටස හරි නෑ කියලා මම දකිනවා. ඉතින් අනිත් කොටස හොඳයිනේ. ඔන්න හේද්දෙන් භාවනාවට කමන්නේ කියලා ඉන්නවා. ඒ වෙලද සම්පූර්ණ දායකයෝ හොයන්න පුළුවන් කමක් නෑනේ. සම්පූර්ණ මිනිස්සෙක් වන්න බෑ. ඉතින් ඕකට රචංචා හඳුරෝ දේශනා කරේ සම්පූර්ණම නිවැරදි ගුරුවරයෙක් හොයනවායි කියන එක හරියට කුඩු රවුලක් සහිත කැස් දෑවෙක් හොයනවා වගේ වැඩක් කිව්වා. කැස් දෑව දැකලා තියෙනවද? කැස් දෑවගේ කොහොමද උඩු රවුල තියෙන්නේ දැකලා තියෙනවද? කැස් දෑවට උඩු රවුලක් හැදෙන්න තැනක් නැහැ. මොකද ඌගේ හොම්බ මෙහෙම තනි කර උල්. ඒතකොට උඩු රවුලක් හැදෙන්න නම් මෙන්න මේ වගේ පොයින්ට් එකක් තියෙන්න ඕන. තේරෙනවද නේද? අපිට උඩු රවුලක් හැදෙන්න පුළුවන්. මොකද තැනක් තියෙනවා හැදෙන්න. දැන් කැස් දෑවට උඩු රවුලක් හැදෙන්න තැන නැහැ. ඌගේ නිකන් ඔක්කොම ටික ඊතලේ වගේ උල්. ඉතින් ඒ නිසා කයක කවදාවත් වෙන්නේ නැති දෙයක් වෙන්න තුනේ. ඒ නිසා එහෙම එකක් හොයන්න කවදාවත් හිතන්න එපා. අපිට අපි පැවිද්දෝ හැටියට වෙලා අපිට කවුද කියලා වැදගත් උන්නේ නැහැ. අපි ධර්මය අහන්න ගියේද, මෙයා පැවිද්දෙද්ද, මෙයා කාන්තාවද මේ. හැබැයි අපේ ටැලන්ට් එකට ඉන්න ඕන. මේ කියන්නේ අපිට අභියෝගයට අපිට උත්තරේ හම්බෙන අය ඉන්න ඕන. එහෙම නැත්තම් අහන්නත් බෑ. අපි තෝරගත්ත එහෙමයි. ඒ වගේ පින්නතුනුත් එහෙම කටයුතු කරන්න ඕන. ඉතින් පින්නතුන් හොඳ අභියෝගාත්මක ප්‍රශ්න අපෙන් අහන්න. ඒකටම අපි හරි සන්තෝසයි. අපිව පෙරලිලා යන්න හරි ප්‍රශ්න අහන්න ඕන. හැබැයි අපිත් ඒ විදිහට දෙනව පෙරලිලාම යන්න. ඊට පස්සේ කියන්න එපා තරහ ගියා කියලා. ඔය ආමතුරණ ගේද්ද ගියා කියලා එහෙම කියන්න එපා. මොකද අපිට ඒවන බෝලේ මොනතරම් වේගෙන් දෙවන්නේ ඒ විදිහට. ඉතින් ඒ බෝලට හිමින් ගැහුවොත් එහෙම එකයි දුවන්න පුළුවන්. ටිකක් හයියෙන් ගැහුවොත් හතරක් යන්න පුළුවන්. උඩින්ම යන්න ගහන්න ඕන හයක් වැඩි වදින්න නම් නේද? ක්‍රිකට් ගහන දිනා. ඉතින් ඒ වගේ අපිට එවන්නේ බෝලේ මොන විදියටද? අපි ඉතින් හොඳට බෝලේ වුත් අපි සික්සර් ගහනවා. හය උඩින්ම යන්න ගහනවා එයා පැත්තට. ඒ ඊට පස්සේ මේ බෝලර් කියන්නේ බා ඔයා නිකන් බෝලට නිකන් තරහින් ගහනවා නේද කියලා. ඒව තමයි යාටත් ඒ වගේ දසගුණයකින් ප්‍රහාරයක් වැදින්න ඕන. ඒකට බය වෙන්න එපා. උත්තර වලට බය ප්‍රශ්න අහන්න එපා. මේ උත්තරයට බණි, මේක ප්‍රතික්ෂේප කරයි, මේකට දුස් කියයි කියලා එහෙම බය වෙන්න එපා. ඒ එහෙම බය හිතෙනවා නම් තමයි පෞද්ගලිකව අහන්න පුළුවන්. පෞද්ගලිකව කාලයක් වෙන් කරගෙන ඇවිල්ලා සාකච්ඡා කරන්න පුළුවන්. අවස්ථාවක් වෙන් කරගෙන. ආයි දවසක් යොමු කරන්න ඕන පෞද්ගලිකව මෙයන්ට දේශනා කරන්න. නමුත් එක දවසක එහෙම යොමු කරයි කියලා මේ ඔක්කොම පිරිස මේ පැය දෙක තුනක කාලයට ගන්න බෑ. මොකද එක්කෙනෙකුට සමහරලාට ඒ ගැටළු උපදේශය ලබා දෙන්න විනාඩි 10ක් 15ක කාලයක් ගියත් අපිට කී දෙනෙක්ද යොමු කරගන්න පුළුවන්? හා 20ක් වගේ පිරිසක් විතරයි එක දවසකට යොමු වෙන්නේ. ඉතින් මේ සියලු දෙනා යොමු කරන්න බෑ එක දවසක කාලයට. ඒ නිසා අපි වෙන් කළා තියෙනවා සෙනසුරාදා දවස කාලය තමන්ට වෙන් කරගෙන කීප දෙනාට ඇවිල්ලා සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා තමන්ගේ ධර්ම ගැටලු. ඒකේ ප්‍රයෝජනය ගත්ත අය ඉන්නවා. එහෙම යොමු කරගන්න. හැබැයි එතෙන්ට එන්න ඕන හොඳටම බණ ධර්ම අහලා. නිකන් ලදුරු පාසල් මානසික මට්ටමින් ඇවිල්ලා වැඩක් නැහැ. පුහුණුවක් ඇතුව එන්න ඕන. යම්කිසි ශක්්‍යතාවයක් ඇතුව එන්න ඕන. දැන් විශිෂ්ට තරඟාවලයකට බඳවා ගන්න යම්කිසි විශිෂ්ට හැකියාවන් තියෙන පුජ්‍යලයෝ අන්න ඒ වගේ. ඇවිද ගන්නවත් බැරි මිනිස්සෙකුට දුවන්න උගන්නන්න පුළුවන් කම නැහැ. හොඳට දුවන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න ඕන. එතකොට තමයි එයාට ලෝකේ පදක්කමක් ගන්න දුවන්න උගන්නන්න පුළුවන් වෙන්නේ. ඔයත් නිවන් දැක්කේ නැති වුණොත් ඒ ප්‍රමාදේ හේතුවෙන් පසුතැවෙන්නට සිද්ධ වෙනවා. අප්‍රමාදීවම පිනොතුනි හොඳින් ශ්‍රවණය කරන්න. අපි ධර්මයේ ශ්‍රවණය කරපු විදිය අපිට මතක් කරනවා පිනොතුනි. ඔය ගොඩක් අය සමහර අයට කියනවා දරුවන්ගේ ශබ්ද ඇහෙනවා, අල්ලපු ගෙදර ශබ්ද ඇහෙනවා, ගෙදර වැඩ කරන ශබ්ද ඇහෙනවා ඒකයි කියලා. එතකොට හොඳම ක්‍රමය තමයි හෙඩ්ෆෝන් පාවිච්චි කරන්න. ඉයර්ෆෝන් පාවිච්චි කරන්න. තේරුණාද? එක අම්ම කෙනෙක් හිටියේ අපේ පුතා ගරාජ් එකක් ඔන්නවා ආමදුරුවනේ බණනම් අහලා ඉවරයි කිව්වා. අර උටොට්ටොම් ගාලා ගන්නකොට මේ ඉවරයි කිව්වා. ඉතින් මං කිව්වා හරිම සරලයිනේ අම්ම ගන්න ඉයර්ෆෝන් දෙකක්. දැන් ඉයර්ෆෝන් දෙක ගැව්වා මෙලෝ දෙයක් අරලා ඇහෙන්නේ නැහැ. ඉතින් හරිනේ. ඉවර ක්‍රමයක් හදාගන්න. අපිත් එහෙමයි කළේ. ඒ ඉයර්ෆෝන් කරේ සමහරලාට අපි ආරන්නේ තුල අනිත් හාමුදුරන්ට භාවනා කිරීමට බාධා වෙන නිසා, අනිත් එක හොඳින්ම ශ්‍රවණය වීමට අවශ්‍ය නිසා, හොඳින්ම ශ්‍රවණය වීමට අවශ්‍ය නිසා අහන මේක අහගෙන ඉන්නකොට හරියට ඒ දේ ගන්නවා පේනවා. අපි මේ වචන තුල මහා පුදුම විදියට කිඳා බහිනවා. එක පොඩ්ඩක්වත් ඒ වචනේ අස්සක් මුල්ලක් නොතේරී තියෙන්නවට ඉඩ තියන්න කැමති නෑ. මොකද පරිපූර්ණ වචන මේ සද්ධර්මයේ අවබෝධයකින් දේශනා කරන ඕනම කෙනෙක්ගේ ඇතුලේ තියෙන ওই වචනයකින් මොකක් හරි දෙයක් තියෙනවා. අද්භූත ආශ්චර්යවත් දෙයක් තියෙනවා, ගන්න දෙයක් තියෙනවා. නිකම් මේ පොතෙන් බල්ලා කියන පොත්ගුල්ලෙක් කියන කතාවක් වගේ එකක් නෙමෙයි. අගක් මුලක් නැති බොහොම හාත්පස පිරිසුදුයි අවබෝධයෙන් දේශනා කරන ඕනම කෙනෙක්ගේ වචනය පිණිසුනි. ඒ නිසා අපිට ඒක යමක් ගන්න තියෙනවා කියලා බොහොම ගැඹුරින් ශ්‍රවණය කරනවා කින්දාමයි. එවිට තමයි අපේ නුවණ මුවහත් වෙන්නේ. අත්හරින්න එපා. අවබෝධය සම්පූර්ණ වෙනතුරු අත්හරින්න එපා. සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයෝ සම්පූර්ණයෙන් විහෙත විද්වංසණය වෙනතුරු අත්හරින්න එපා. මේ ඇතුලේ ඉන්න යකා එළවනකන් තොইলේ නටන්න වෙනවා. තොইলේ නටනවා කියන්නේ සද්ධර්මය ශ්‍රවණය කරන්න වෙන, විදර්ශනා කරන්න. අන්න එදාට තමයි හුස්ම ගන්න පුළුවන් එන්නේ තවන්ට. විභාගේ සමත් වෙච්ච දවසට හුස්ම ගන්න පුළුවන් එන්නේ. එතකන් ඔබ මේ සටනේ දෙන්න ඕන. මේ දේශනාව ඇතුලේ නොතේරෙන කාරණා එකක්වත් නැහැ. එදාට සද්ධර්මය අවබෝධ වෙච්ච අය ඉන්නවා. මේ දේශනාව තුළ සැක සංකා නොතේරෙන කාරණා එකක්වත් නැහැ. ස්වාමීන් වහන්සේ මට ඔක්කොම තේරෙනවා කියයි. සැක නැතුව, විචිකිච්ඡාවල් නැතුව, කොයිබකවත් අඳුරක් නැතුව, හාත්පස ආලෝකවත්ව තේරෙනවද නැද්ද සද්ධර්මයේ තේරුම් ගත්ත අයට? අනිවාර්යෙන් තේරෙනවා. මේක සුදු රෙද්ද වගේ තේරෙනවා පින්නතුනේ මේ හැම වචනයක්ම. එතකොට සද්ධර්මයේ අවබෝධ නැති අයට තමයි සැක එනවා, හවුතුරු විකෘතියක් කරනවද කියලා අහනවා, බොරු කරනවද කියලා හිතනවා, වංචාවක් කරනවද කියලා හිතනවා. හරි වැඩේ ඔයගොල්ලන්ට වංචාවක් කරන්නේ. ඔව් මට මේ කන්න අඳින්නේ නැහනේ කොහොම කරි කියලා රවට්ට ගන්න ප්‍රයෝගයක්තු කියලා නේද? ඉතින් එහෙම හිතනවා. ඒ වගේ ගොන් සිතුවිලි ආවම ගොන් මීහරකෝ අපි වගේ කෙනෙකුට වජ්ජා කරනවා මොකටද ආවුදුරන්ට කියලා තමන්ටම තමන් ගියා ගන්න ඕන. ඈ තමන්ටම තමන් කියා ගන්න ඕන. සද්ධර්මයක් සිද්ධ කරන්න ඕනේ නැහැනේ. මේ ආවුදුරන්ගේ තියෙන මොලේ හැටියට බිස්නස් එකක් කරා නම් කොහොම යයිද කියලා හිතනවා. තේරෙනවද? ඔයත් එහෙම කියනවා නම් මම බන කියන එක නතර කරලා මම වෙනම වැඩ පටන් ගන්නවා. වාහන බිස්නස් එකක් කරේ. එහෙම නැත්නම් හඳුන් කුරු නිෂ්පාදනයක් කරේ. කට්ටිය දාලා වැඩේ පටන් ගත්තොත් එහෙම ඊට වඩා ජය නැද්ද? ඊට වඩා ජයයි. ඒ නිසා එවැනි අදහසක් හිතට ආවොත් ඒකට නින්දා කරගන්න ඕන තමන්ම. ඈ මේ හාමුදුරුව අපේ මේ ළඟ තියෙන දෙයකට විදින නෙමෙයි මේ මන කියන්නේ. මේ සත්භාවයේම මේ සද්ධර්මය අපිට දේශනා කරන්නේ. තෝ ඒ වගේ මෝඩ සිතුවිලි හිතන්න එපා කියලා හිතර කියන්න ඕන. ඒ බුදුහාමුදුරුවෝ ගෙදරට දාන්නට වැඩිවම කවුරු හරි හිතුවොත් එහෙම මේ බුදුහාමුදුරුවෝ අපේ කෑම ටික කන්නවා කියලා. එතකොට මොකද කියන්න ඕන? හිතර සිතුවිල්ලක් මේ රාජකුමාරයෙක්ගේ පුත්‍රයෙක් රාජකම අතහැර දාලා මේ පිණ්ඩපාතේ වැඩම කරලා අපිට අනුකම්පාවෙන් අපේ ගෙදර ඉස්සරහා තියෙනවා. දානේ නෙමෙයි අපේ මුළු ගේම පූජ කරන්නයි තියෙන්නේ. ඈ මේ වගේ මෝඩ සිතුවිල්ලකට උඩට නගින්න දෙන්න හොඳ නෑ කියලා එයා ඒ සිතුවිල්ල එතනම විනාශ කරන්න ඕන පින්නතුනේ. තේරුණාද? එහෙම හිතන්න ඕන. එහෙම කල්පනා කරන්න. නැත්තම් අර්ග සිතුවිලි පැන නගිනවා. පැන නගිනවා. ඉතින් ප්‍රඥා හීන භාවයකින් සිටියොත් ඔහු අර දුර්වල සිටිවිලි පැන නගිනකොට ඒ දුර්වල සිටිවිලි වලට හසු වෙනවා, හසු වෙලා ඒවට මුලා වෙනවා. ශ්‍රද්ධාව බිඳෙනවා, ප්‍රඥාව හීන වෙනවා. දුර්වල සිටිවිල්ලක් නිසා දුර්වල සිටිවිල්ලකට මුලා වෙලා අපාගාමී සිටිවිලි ඇති කරගන්නවා. ඉතින් දේවදත්තට හිතුණා කිව්වා මෙහෙම, මේකට රාජකුමාරවරු වගේ ඉඳලා වැලිකෙළියේ ඉඳලා හිටපු මේ උදුවියට හිතෙනවා මේ අප්‍රමාණ දුක් විඳලා ජීවිතය අවබෝධ කරපු ගත්ත බුද්ධත්වයක් තනතුරක් කියලා. ඒක නිසා බුදුන් මරා බුදු වෙන්නම් කියලා හිතුවා දේවදත්තලා. එතකොට මොකද වෙන්නේ? මේ මනුස්සයරත් හිතුන ඒ සිතුවිල්ල යටපත් කරගන්න බැරි වුණා. කවදාවත් එහෙම තනතුරක් නෙමෙයි කෙනෙක් කෙනෙකුට අවබෝධය මේ ලබා ගන්න බැහැ. සොරුන්ට ගන්න බැරි දෙයක් තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවය. එයා වගේ කෙනෙක් වෙන්න තව කෙනෙකුට බෑ. මටත් බෑ, මට බෑ තව හාමුදුරු කෙනෙක් වගේ වෙන්න. තව හාමුදුරු කෙනෙකුට බෑ මම වගේ වෙන්න. ඒකයි ලෝක ස්වභාවය. අපි එක එකනට පිටිපු පුජ්‍යල ස්වභාවයක් තියෙනවා, එච්චරයි. ඒක තම තමා තුලින් අවබෝධ කරගන්න, එච්චරයි. කවදාවත් තව කෙනෙක්ගේ අවබෝධයට අහුම්කම් දෙන්න එපා. ඒක වැඩක් නැහැ. මට මාතුලින් අවබෝධය පැනනගින්න ඕන. මේක කාගෙවත් ලබාගෙන උත්තරයක් දුන්නට හරියන්නේ නැහැ. එහෙනම් ඉතින් අනිච්චයි කියන උත්තරයට ඔක්කොම හරියනවා. තායකක් කියන්න ඕන පින්නතුනේ, තියෙනවා තමයි භාෂා පිළිබඳව, භාෂා වහර පිළිබඳව ප්‍රශ්න සහිතව දෝෂ සහිතව තමයි තියෙන්නේ යම් යම් තැන්වල. නමුත් මං ඒව නිවැරදි කරන්න යන්නේ නැහැ. ඔය තියෙන ඕන වචනයක් දාලා ඒ වචනෙට නිවැරදි සම්‍යක් සංකල්පනාවක් සම්මාදිට්ඨියක් දෙන්න උත්සාහ කරන නිසා මම අනාත්මද අනත්තද කියලා එහෙම හදන්න යන්නේ නැහැ. නිච්ඡද අනිච්ඡද කියලා, නිට්ටයද අනිච්ඡද ඔහොම කියලා හදන්න යන්නේ. ඒක භාෂා ශාස්ත්‍රීය පැත්තෙන් වෙනම හදාරන්න ගියොත් ඒවයි ගොඩාක් පරස්පරතා තියෙනවා. ඒක හදන්න ගියොත් එහෙම මට නිවන් මඟ උගන්වන්න වෙලාවක් නැති වෙනවා. එහෙම වුණොත් ඒක භාෂා පාඩමක් බවට පත් වෙනවා. සමහර හාමුදුරුන්ට වෙලා තියෙන්නේ ඒක. භාෂා ව්‍යාකරණ ටික නිවැරදි කරගෙන එනකොට වයසට ගිහිල්ලා ඉවරයි. ඉතින් මම ඒක කරන්න යන්නේ. ඒක කරන්න ගියොත් එහෙම වෙනවම තියෙනවා ශබ්දකෝෂ, ඒ වාරගෙන කරන්නත් පුළුවන්. ශබ්දකෝෂවල ප්‍රශ්නක් ප්‍රශ්න තියෙනවා, ඒව වෙනව හදන්න සිද්ධ වෙනවා. ඉතින් ඒව උගන්නන්න යන්නේ නැහැ මම. ඒ කවදාවත් එහෙම කරන්නේ තියෙන වචනයකින් තියෙන භාෂාවකින් මොකක් හරි සම්මතයක්නේ තියෙන්නේ. මොන භාෂාව පෙළහර වුණත් ඒක තියෙන්නේ සම්මතයක් තියෙන්නේ. එච්චරයි මම හඳුනගෙන තියෙන්නේ. මොන විදියට ඒක කරත් ඒක සම්මතයක්. ඉතින් ඒක එහෙම නෙමෙයි කියලා මෙහෙමයි කිව්වයි කියලා ඒක අමුතු දෙයක් නැහැ. ඒක සම්මතයක්. හැබැයි ඒකෙන් ජනිත වෙන ආකල්පය මොකද්ද? ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ ආකල්පය වෙනස් වෙන්නට ධර්මයේ දේශනා කරාම ඇති. පින්නතුන් ළඟ තියෙනවා එන්න මේ දෝෂේ තියෙනවද කියලා හොඳට බලන්න. දැන් හිතන්න ගියොත් එතන මමත්වේ වැටෙනවා නේද කියලා මාරය පණිවිඩයක් දෙනවා. දැන් මාරයට මේක අහුර ගන්න උවමනා වෙලා තියෙනවා ඇත්ත නිවනට යන එක. එතකොට මාරය පණිවිඩයක් කියනෝ මේ හිතන එක මමත්වයට වැටෙනවා නේද කියලා මාරය පණිවිඩයක් කියනවා. එතකොට මොකද වෙන්නේ? අහු වෙනවා මේක ඇත්ත. සමහර අය අහු වෙලා එහෙනම් මුකුත් හිතන්න හොඳ නෑ, ඔන්නෝම ඉන්නවා භූතයා වගේ. තමන්ම දන්නේ තමන් මාරයට හසු වෙලා. මාරය කියන්නේ පිනතුනේ පුදුම විදියට එයා රවට්ට ගන්නයි හදන්නේ. අර පොඩි ළමයි රවට්ටනවා වගේ රවට්ටනවා. හැම මොහොතකම තමන් පිළිපදින්න දෘෂ්ටිගත වෙන්න අරමුණක් ප්‍රතිපත්තියක් ගන්න හදනවා නම් හරිම ප්‍රවේසම් වෙන්න ඕන. දහස් වාරයක් ඒ ගැන හාත්පස විදුනුවනින් බලන්න ඕන. එහෙම නැත්තම් මායя වසඟයට ගන්නවම තමයි පෙන්වතනි. තේරුණා නේද? අපිට තියෙන අත්දැකීම් වලින් අපිට කියන්න පුළුවන්. අපි නොයෙකුත් සිතුවිලි වලින් මායя වසඟයට ගන්න හැදුවා. ඒවට වසඟ උනේ නැති නිසා තමයි පෙන්වතනි අපි සසර ජයගත්තේ. ඒ සසර ජයගත්ත කියන උදාහරණය කියන්නේ මේ මගේ තියෙන සන්තෝෂෙට මම කියන්නේ. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ මොකුත් මට පූජා කරන්න හැම එපා. ඔව්. ඒක මගේ සන්තෝෂෙ. අනිත් එක මේ සසර ජයගත්ත අයට මේ කිසිම දෙයක් පූජා කරලා එහෙමකට කියලා ලොකු ප්‍රතිඵලයක් නැහැ. මොකද ඒගොල්ලෝ කළගුණ දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද මේ සසර ජයගත්ත අය කළගුණ දන්නේ නැහැ නේ? මලත් අවමංගල්‍යයටවත් ඉන්නේ තියෙන්නේ ඉත තියෙනවා. කළ ගුණ දන්නෙත් නැහැ, කළ ගුණ දන්නේ නැහැ කියලා කළ අගුණ සහ ගුණ දෙකම දන්නේ නැහැ. මොකද හේතුව අත්හැරෙන්න දෙයක්වත් අල්ලගන්න දෙයක්වත් මේකේ නැහැ කියලා දැනගෙන ඉවරයි. එහා පැත්තේ තියෙන ගඩොල් කැඩේ මෙහා පැත්තෙන් තිබ්බයි කියලා මේක මගේ කරගන්න පුළුවන් කෙනෙක් මෙතන නැහැ කියලා දන්නවා. ඒක මහ පොළොවට අයිති කියලා දන්නවා. මහ පොළොවට අයිති. ශරීරයත් මහ පොළොවට අයිති. එහෙනම් චින්තනය මහ පොළොවට අයිති. නමුත් මේ චින්තන ශක්තිය විතරක් මෙතන දුක් විඳිනවා. ඔය චින්තනයෙන් හදපු දේවල් ඔක්කොම ටික තියෙන්නේ මහ පොළොවේ. ඒකත් මහ පොළොවට අයිති. නිකන් දුක් විඳිනවා විතරයි. ඊළඟට සමහර පින්නතුන් එක එක වෙන වෙන බැඳීම් ඉස්සෙල්ලා අත්හරින්න හදනවා. එහෙම නෙමෙයි. පළවෙනි බැඳීම මතක තියාගන්න. සක්කාය දිට්ඨික බැඳීම. මේක අත්හරින්න යන්න මේ අත්හැරීමට බාධා වෙන අනිත් බැඳීමක් තිබුණොත් අන්න ඒක අත්හැරගන්න. නමුත් ඔබගේ ප්‍රධාන ඉලක්කය කුමක්ද? සක්කාය දිට්ඨික බැඳීම අත්හැරීම කියන එක මතක තියාගන්න. සක්කාය දිට්ඨික බැඳීමක් තරින යනවා. මම වෙන බැඳීමක් නෙමෙයි. දරුවන්ගේ බැඳීම හෝ මාත්‍යගේ බැඳීම හෝ වෙන ඉඩකඩම් බැඳීම හෝ නෙමෙයි මම අත්හරින්න යන්නේ. සක්කාය දිට්ඨික බැඳීම අත්හරින්න යන්නේ අර ලෝභය කියන සීමාවට ඉක්මවා ගිහපු තණ්හාව කියන ස්වභාවයට වර්ධනය වෙච්ච බැඳීමක් නිසා බාධාවක් වෙනවා නම් විතරක් අන්නේ බැඳීම අයින් කළා දාන්න. තේරුණා නේද? තමන්ගේ සිත තමයි ගලව ගන්න ඕන. සිතෙන් දෙයක් අත්හරින්න ඕන. සිතෙන් ගැලවෙන එක හරි අමාරුයි. සිත සාධාරණ හේතු දක්වන්න නැතුව සිත අයින් වෙන්නේ. හොඳට බලන්න දැන් විදර්ශනා කළා පින්නතුන් ඉරකණව වස්තු කාමයේ තියනවද කියලා, වස්තු කාමයට ආසත්ත භව තියනවද කියලා බලන්න. ඉඳ කඩන් දීපල බාණ්ඩ වලට අධික ආසත්ත භාවය. සිතෙන් බාහිරව නෙමේ සිතෙන් සිත තියනවද බලන්න ඇරිලා. සිත ඇරිලා තියනවා නම් අයි කරගන්න. ඊට පස්සේ ක්ලේශ ක්ලේශකාමයන් තියෙනවද කියලා බලන්න. එක එක කෙලෙස් දෘෂ්ටි වලට වින්දන වලට තමන් ඇබ්බැහි වෙලා ආසත්ත වෙලා තියෙනවද? තරින්න බැරි. සිතේ සුඛ වේදනාවට ප්‍රියමනාප වේදනාවන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවද කියලා බලන්න. එහෙම තිබුණොත් එයා කල්පනා කරනවා මේක විඳින්න නම් මම හිත තියාගන්න ඕන කියලා. එතනයි ගැටලුව හටගන්නේ. රූප ලෝකයකට බැඳිලා අරූප ලෝකයකට බැඳිලා ඉන්නවද කියලා බලන්න. ඔය කසීන හිම භාවනාවල් වල වඩනකොට පින්නතුන් රූප ලෝකයක බැඳින්නේ ඒගොල්ලෝ. ඒ වගේම ක්ලේශ ධාමයනුත් තියෙනවා රූප ලෝකයට අදාළ. එතකොට අරූපයේ මුල් කරගත්ත ශුන්‍යතා භාවනාවල් එහෙම වඩනකොට අරූප ලෝකයේ බැඳෙනවා. එතකොට අරූප ලෝකයේ බැඳීම නිවන නෙමෙයි. සමහර අය වැරදි විදිහට වටහාගෙන නිවන් මඟ කියන්නේ අරූප ධාතුවක් කියලා හිතලා බැඳුනොත් එහෙම ඒක අරූප බැඳීමක් බවට පත් වෙනවා. එහෙමනම් මේ රූප අරූප දෙකම බැඳීම නිදහස් කරන තැන අන්න සංඥා නිරෝධය හට ගන්නවා. මොකද සංඥාව තුලයි අරූප ලෝකයේ තියෙන රූප ලෝකයේ තියලා තියෙන්නේ. මේ දෙකෙන්ම නිදහස් වෙන කල අන්න අරූප ලෝකයේ දකින්නවා. කාම ලෝකයේ නිදහස් වෙන. එහෙමනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණ වේවා.